ගරු බුද්ධික පතින මැත්තුමා ගරු විදිබල පුරාජනී බලචක්ෂ මත්තුම ඇසීමට
මම අහනවා. කතානායකතුමනි, ලංකා විදුලි බල මණ්ඩලයට ට්‍රාන්ස්ෆෝම ලබා ගැනීමේදී අදාළ ප්‍රතිපත්තිකර අමුතුම අහලා තිබෙනවා ධාරිතාවය 100 kVA සිට 1 MVA දක්වා වන 33 kV ස්ට්‍රෝක් LV සහ 11 kV ස්ට්‍රෝක් LV ට්‍රාන්ස්ෆෝම ඩිස්ට්‍රිබියුෂන් ට්‍රාන්ස්ෆෝමර් ධාරිතාවය ඇතුළත්ව 1 MVA සිට 3 MVA 33 kV 11 kV ට්‍රාන්ස්ෆෝම පවර් ට්‍රාන්ස්ෆෝමර්ස් දැනට එකඟ වී ඇති මිල ගණන් ප්‍රකාරව විධිමත් කාර්යපටිපාටියක් යටතේ ලංකා විදුලි බල මණ්ඩලයට බහුතර අයිතිය ඇති ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයෙන් මිලදී ගන්නවා. එසේ විශේෂයෙන් දක්වා තිබෙන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයෙන් මිලදී ගන්නා ට්‍රාන්ස්ෆෝමර් හැර අන් සියලුම ට්‍රාන්ස්ෆෝමර් මිලදී ගැනීමේදී තරගකාරී විවෘත ටෙන්ඩර් කාර්යපටිපාටියක් අනුගමනය කරනවා ගරු මන්ත්‍රීතුමා. 2, 3, 4 යන ප්‍රශ්නවලට අදාළ ඇමුණුම මම සභාගත කරනවා. ඒ විස්තර කර තිබෙනවා. දැනට ලංකා විදුලි බල මණ්ඩලයට ට්‍රාන්ස්ෆෝමර් සපයන ආයතන ගණනාවක් තිබෙන එක ආයතනයක් පමණක් නෙමෙයි. ලංකා ට්‍රාන්ස්ෆෝමර් අමතරව එක් ටෙන්ඩර් අනුව ඒ සැපයුම්කරු වෙනස් වෙනවා. ඒ අනුව එක් ආයතනවල අයිතිකරුවන් සඳහන් කිරීමට හැකියාවක් නැහැ. ලංකා ට්‍රාන්ස්ෆෝමර් සම්බන්ධව පමණක් තොරතුරු ලබා දෙන්න පුළුවන්. එය අපට බහුතර අයිති තියෙන ආයතනයක්. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවන නිශ්චිත දිනයක් නැහැ. විදුලි බල මණ්ඩලයට සහ ලෙකෝ ආයතනයට අවශ්‍ය අවස්ථාවලදී එම ටෙන්ඩර් නැවත නැවත කැඳුරු ලබනවා. ඒ වගේම එම ටෙන්ඩර් නිකුත් කිරීමේදී සියලු දෙනාගේම දැන ගැනීම සඳහා ඒ ටෙන්ඩර් දැන්වීම් භාෂා තුනෙන්ම පුවත්පත්වල පළ කරනවා. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ හෝ ලෙකෝ ආයතනයේ නිල වෙබ් අඩවල ඒ පළ කරනවා. දැන් මේ පිළිබඳව දේශීය සහ විදේශීය සමාගම්වල නියෝජිතයන් ඔවුන් දැනුවත්ව සිටිනවා. ඒ ඔවුන් එහරා තමයි දැනුවත් වීම සිදුවන්නේ. ඒ නිසා ටෙන්ඩර් කාර්යපටිපාටි අනුවයි සිදුවන්නේ මම මුලින් සඳහන් කරපු ට්‍රාන්ස්ෆෝමර් ඇරෙන්නට.
ගරු ගතානායකතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නය මේ ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනය ගැන නෙවෙයි. මේ ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙක් ව්‍යාපාරික ආයතනයක් අටවගෙන ඒ ව්‍යාපාරික ආයතනය හරහා ටෙන්ඩර් ලබා ගැනීම පහුගිය ආණ්ඩුව කාලේ සිද්ධ කරා. ඒ ටෙන්ඩර් තමුන්ට වුණ ආයතනයට නොලැබෙනකොට ඒ සඳහා බලපෑම් කරා. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩල ට්‍රාන්ස්ෆෝමර් සඳහා පිටරටවලින් ගෙන්නෙද්දී ඔහුගේ ආයතනය දේශීය නියෝජිතය විදිහට කටයුතු කිරීමත් භූගත රැහැන් අන්ඩර්ග්‍රවුන්ඩ් කේබල් ගෙන්නීමේදී ඒකෙදිත් විදේශ රටවල්වලින් තමුන්ගේ ආයතනය දේශීය නියෝජිතය විදිහට කටයුතු කරමින් තමුන්ගේ පෞද්ගලික සහකාරවරයා පර්සනල් ඇසිස්ටන්ට් ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික පිරිවිතර කමිටුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විදිහට පත් කරලා කරපු මගඩියක් පිළිබඳවයි මම මේ කරුණු ඔබතුමාගේ විමසුවේ. ඒ වගේම යම් ආයතනයකට ටෙන්ඩර් ප්‍රදානය නොවන්නේ නම් මේ ටෙන්ඩරේ අවලංගු කළා තාක්ෂණික පිරිවිතර ඔහුගේ නියෝජිත ආයතන සුදුසුන ආකාරයට වෙනස් කිරීම පිළිබඳව. ඉතින් ඒ නිසා මේක මේ පහුගිය වකවානුවේ වෙච්ච
ප්‍රශ්නේ අහන්න ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ
කරා. මේ සම්බන්ධයෙන් මොකද ගන්න ක්‍රියාමාර්ගය?
මන්ත්‍රීතුමා, ඔය පහුගිය රජයේ කාලේ මෙවැනි ක්‍රියාදාමයන් සිදු වුණු බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. මම හිතන ඔබතුමාටත් ඒ තොරතුරු ලැබිලා තිබෙනවා. දැන් සමහර කාරණා පිළිබඳව දැන්ටමත් විවිධ මට්ටම්වල පරීක්ෂණ කෙරෙනවා. ඒ වගේම සමහර කාරණා පිළිබඳව නිශ්චිත පැමිණිල්ලක්, ඒ කියන්නේ නිශ්චිත සිද්ධියක් ගැන පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා නැහැ. දැන් වුණත් ඒ නිශ්චිත ටෙන්ඩරයක් පිළිබඳව මෙන්න මේ දූෂණ සිදු වුණා කියලා අපිට ඉදිරිපත් කරනවා නම් ඒ පිළිබඳව විශේෂයෙන් පරීක්ෂණ කරලා සොයලා බලලා වගකිය යුතු නිලධාරීන් දැනට සේවයේ ඉන්නවා නම් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න අපි පසුබට වෙන්නේ නැහැ.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, දැන් මම මේ ඉදිරිපත් කරපු කාරණයක් පදනම් කරගෙන පහුගිය රජයේ වකවානුවේ විශේෂම 2015 දක්වා ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනයෙන් හැර අනිත් ආයතනවලින් මේ ට්‍රාන්ස්ෆෝමර් මිලදී ගැනීම පිළිබඳ සමස්තය ඇයි බැරි විශේෂ ස්වාධීන තාක්ෂණික දැනුමෙන් පිරිපුන් පරීක්ෂණ මණ්ඩලයක් කරා කටයුතු කරන්න පැමිණි ලැබෙනකන් ඉන්නෙම නැතුව?
දැන් මේ
ඔය කතා
දැන් මේ ක්‍රියාවලිය ගරු මන්ත්‍රීතුමා, මේ ක්‍රියාවලිය ඉතාම විස්තරාත්මක ක්‍රියාවලියක්. දැන් උදාහරණයක් විදිහට දැන් මේ හා සම්බන්ධ ක්‍රියාවලියේදී දැනටමත් ඒ තනතුරු නිල හා ක්‍රියාදාමයේ වශයෙන් ගත්තොත් අපිට මතු පිටින් දෝෂයක් පේන්නේ නැහැ. නමුත් ඔබතුමා කිව්වා වගේ විදුලි බල මණ්ඩලයේ ධූර දරන යම් අයෙක් තමන්ගේම නියෝජිතයන් මේ කමිටුවට ඇතුළත් කරපු වෙලාවක දූෂණයන් සිදුවේ හැකි. ඒකයි තිබෙන තත්ත්වය. දැන් එහෙම නැතුව ඒ වගේ විදුලි බල මණ්ඩලය බිලියන ගණනක මිලදී ගැනීම සෑම මොහොතකම සිදු කරනවා. දැන් ඒ නිසා අපිට නිශ්චිත චෝදනාවක් නැතුව නිශ්චිත ගණදෙනුවක් ගැන සඳහන් කරන්න නැතුව සමස්ත ක්‍රියාදාමයේම ප්‍රශ්න කිරීම තුළ නිසි පරීක්ෂණයට යන්න බෑ. මම උද්භාගයෙන් නැවත බැගෑපත්තු ඉල්ලන්නේ මොනවා හරි නිශ්චිත තොරතුරක් ඔබසතුව තිබෙනවා නම් අපිට ලබලා දෙන්නේ නිශ්චිත ගණදෙනුව පිළිබඳව අපි හොයලා බලන්න. එහෙම නැතුව සමස්ත ගණදෙනුව පිළිබඳව ප්‍රායෝගිකව සාකච්ඡාීමේ ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම මේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිත විගණකාධිපති විගණනයේ ශිල්පියෙකු විදුලි බල මණ්ඩලය තුළ සෑම අවස්ථාවකම රැඳිලා ඉන්නවා. ඔහු පූර්ණකාලීනව විදුලි බල මණ්ඩලයේ ගණදෙනු පිළිබඳ විගණනය කරනවා. ඒ නිසා විගණකාධිපතිතුමාටත් එම දෙපාර්තමේන්තුවටත් අඛණ්ඩ විගණනය කිරීමේ ක්‍රියාවලියක් කරා මේ පරීක්ෂාවට ලක් වෙනවා. නමුත් එය මගහැර විගණකාධිපතිටත් එහා ගිහිල්ලා කවුරු හරි ක්‍රියාදාමයක නිරත වෙනවා නම් අපිට තොරතුරු දෙන්න අපි නිශ්චිත කාරණේ විදිෂ්ඨ හොරයි.
හොඳයි අහන්න පස්සේ.
මගේ තුන්වෙනි ප්‍රශ්නේ දැන් ගරු කතානායකතුමනි හරි පැහැදිලිනේ. ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සාමාන්‍ය අධිකාරීවරයාගේ පෞද්ගලික සහකාර කවුද කියලා හොයාගන්න පුළුවන් තමුන්නාසලගේ පඩිලයිස්තු බලපුවාම. එතකොට එයා ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික පිරිවිතර කමිටුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී විදිහට පත් කළා තියෙනවද කියන එකත් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ දෙක ට්‍රේස් කළා මේ වැඩේ යන්න පුළුවන්. මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නේ ඒක නෙමෙයි. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමා කිව්වා මේ සභාවේ. ගරු කතානායකතුමත් සම්පූර්ණ සහයෝගය දෙන බව ප්‍රකාශ කරා. මේ පාර්ලිමේන්තුව විදුලි බලයෙන් මේ සූර්ය බලයෙන් වැඩ කරන සූර්ය බලයෙන් විදුලිය ලබා ගන්නා පාර්ලිමේන්තුවක් බවට පත් කරන්න දියවන්නාව ඒ සඳහා පාවිච්චි කරන, ඒ වගේම රටේ මෙගාවොට් එකේ බලාගාර 60ක් හදන්න. දැන් මේ පාර්ලිමේන්තුවේ තාම ඒ ගැන ෆීසිබිලිටි එකක් කරනවත් අපි දැකලා නැහැ. ඉතින් ඒක අර ඉස්සරහා තියෙන අර ඩිජිටල් තිරේට අත්ත චිරනවා. අර මම ඊයේත් කරපු කතා
ඒ තත්ත්වෙද වෙලා තියෙන්නේ. වැඩක් පටන් ගන්න තියෙන මම දැනුවත්. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාව.
ගරු මන්ත්‍රීතුමනි පාර්ලිමේන්තුවත් විදුලි බල හා බල පුනර්ජන බලශක්ති අමාත්‍යංශයත් මේ පිළිබඳව කටයුතු කරනවා. අපි හෙට දිනත් උදේ 9:00 මේ කාරණය පිළිබඳව සමාලෝචනය කරන්න හමු වෙනවා. දැන් සෑහෙන දුරට මේ ක්‍රියාවලිය ගිහිල්ලා තියෙනවා. තරංගකාරී මිල ගණන් අනුව මෙගාවොට් 1.5ක ධාරිතාවයෙන් යුතු ඒ වගේම මෙම වැවේ පාවෙන ෆ්ලෝටිං මේ කියලා අපි කියන්නේ පාවෙන විදුලි බල පද්ධතියක් අපි සකස් කරන්නේ. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් රජයේ ආයතනවල අවසර ගන්න ඕනේ නීතිමය ප්‍රශ්න තිබෙනවා මේ සංරක්ෂිත ප්‍රදේශයක්. ඒ නිසා අපි හිතන තරම් වේගයට මේක කරන්න බෑ. මට ඒ නිසා නීති කඩලා මේක කරොත් පරිසර නීති සහ අනෙකුත් නීති කැඩුවයි කියලා චෝදනාවක් එන්න පුළුවන්. හැබැයි ඔබතුමාට වගකීමෙන් කියනවා. මම ඉතින් ගරු කතානායකතුමනි ඔබතුමාගේ සහාය ඇතුව ඊළඟ මාස කීපය තුළ අනිවාර්යයෙන්ම මේ පාර්ලිමේන්තුවට අපි සූර්ය බලයෙන් විදුලිය සපයනවා. එහෙම කරන්න අපිට පුළුවන්. එහෙම කරන තාක්ෂණයේ දියුණු, ඒ වගේම මිල ගණන් දැන් තරඟකාරී එය කරනවා. ඒ වගේම මෙගාවොට් එක බැගින් වූ බලාගාර 60 සඳහා ලබන සතිය අපි ටෙන්ඩර් කැඳවනවා. මම මේ රටේ ආයෝජකයන්ගෙන් ඉල්ලා හිටිනවා අපි විනිවිද භාවයෙන් යුතුව වෙනදා වගේ මේ අහුමුළු වල නෙමෙයි හොඳ ප්‍රසිද්ධව ටෙන්ඩර් කැඳවනවා. ලංකාව පුරාම මෙගාවොට් එක බැගින් වූ බලාගාර 60ක් සඳහා අපි අවස්ථාව දෙනවා දේශීය සහ විදේශීය ආයෝජකයන්ට. ඒ හරහා මෙගාවොට් 60ක් සූර්ය බලය අපේ පද්ධතියට එකතු කිරීම සඳහා පළවෙනි වතාවටයි සූර්ය බල සංග්‍රාමය හරහා මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ. අපි ආඩම්බරෙන් එහෙම කියන්නේ විනිවිද භාවය ගැනත් ආඩම්බර වෙනවා, තාක්ෂණයේ භාවිතා කිරීම ගැන ආඩම්බර වෙනවා, පරිසරයේ රැකීමට අපේ තියෙන කැපවීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ගැන ආඩම්බර වෙනවා. පාර්ලිමේන්තුව ඒට ආදර්ශයක් සපයනවා කියලා මට විශ්වාසයි.
හොඳයි, අපි ඔබතුමාට සුබ පතනවා. ගරු වෛද්‍ය නලින්ද ජයසේ මැතිතුමා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැතිතුමාගේ ඇසීමට
මහනුවර ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැතිතුමා මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න මාසයක් කල් ඉල්ලලා තිබෙනවා.
ගරු උදේ ප්‍රමාද් ගමන්පිල මැතිතුමා, මහනගර බස්නාහිර සංවර්ධන ඇමැතිතුමාගේ ඇසීමට
මම අහනවා. ගරු කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, එක ඩූමෙන්ඩල් හා මීතට මුල්ල යන ස්ථානයන එකතු වී ඇති කසල දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කර වනාතුවිල්ලුවේ අරක්කුල් ප්‍රදේශයේ අක්කර 80ක බිම් ප්‍රමාණයක සනිපාරක්ෂක පිරවුම් සිදු කිරීමට සැලසුම් කර නොමැත. නමුත් කොළඹ ප්‍රදේශයේ ආශ්‍රිත ප්‍රදේශයේ දෛනිකව අලුතෙන් එකතු වන කැලිකසල පරිසරක හිතකාමී බැහැර කිරීම සඳහා අරුවක්කල් ප්‍රදේශයේ සනිපාරක්ෂක කසල රඳවණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එම ව්‍යාපෘති ඉදිකිරීම් නිමවූ පසු දෛනිකව එකතු වන අලුත් කැලිකසල එම සනිපාරක්ෂක කසල රඳවණයට යොමු කිරීමට යෝජිතය. 2.3 මිලියන 14ක් නොව මිලියන 2000ක් වෙන් කර තිබුණා. 4.1 මේ ව්‍යාපෘතිය වර්තමාන ප්‍රගතිය 2013-10/15 දින පුත්තලම ආරක්කවල සනිපාරක්ෂක කසල රඳවණ ඉදිකිරීමට අදාළ ශක්්‍යතා අධ්‍යයනය සිදු කරන සංකල්පිත සැලසුම් නිර්මාණය කිරීමට සහ එය ටෙන්ඩර් ලේඛනයේ සකස් කිරීම සඳහා දෝහා ඉංජිනේරින් සමාගම තෝරා ගන්න ලැබී. දෝහා ඉංජිනේරින් සමාගම තෝරා ගන්න ලැබී. ඒ සඳහා පාරිසරික ඇගීම් වාර්තාව 2014 1/7 වෙනි දින පිළියෙල කිරීමට ආරම්භ කළ අතර 2015 8/4 වෙනි දින මධ්‍යම පරිසර අධිකාරියට ඉදිරිපත් කරන ලදී. එම පාරිසරික බලපෑම් ඇගීම් වාර්තාව මහජන අදහස් විමසීම සඳහා යොමු කළ අවස්ථාවේදී ප්‍රදේශයේ ජීවර ප්‍රජාව, ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ ජීවර රාජ්‍ය නොවන සංවිධාන විරෝධතා ඉදිරිපත් කර තිබිණි. මෙම පාර්ලිමේන්තුවේදීද කල්තැබීමේ යෝජනා අවස්ථා දෙකකදීද මගින් ඉදිරිපත් කර තිබිණි. මෙහිදී මෙම කසල් රඳවන ඉදිකිරීමට යෝජනා ස්ථාපිත විකල්ප විල්පත්තු අභිභූමිය සංරක්ෂණ කලාපය තුල පිහිට තිබීම හා එම භූමියේ පරිසරක වැදගත්කම සැලකිල්ලටගෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ එකඟතාවය ලබා නොදීමට තීරණය කර තිබිණි. මෙම කරුණු සැලකිල්ලටගෙන ගරු පාටලි චම්පික රණක අමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ආර්ථික කළමනාකරණ කමිටුව මගින් අදාළ ආයතන කැඳවා මෙම අභයභූමි කලාපයෙන් පිටත නැවත ඉඩමක් හඳුනාගෙන මේ වන විට එම ඉඩමේ මැනීම් කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ වගේම ඒ සඳහා පාරිසරික ඇගීම් වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ දිනවල සකස් කරමින් පවතිනවා. මේ නව ඉඩම සඳහා පස්ස පිළිබඳව පරීක්ෂණ කටයුතු දැන් සිදු කරමින් පවතිනවා. මේ පිළිබඳව පාරිසරික ඇගීම් වාර්තාව ලැබීමෙන් පස්සේ මේ ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනවා.
ගරු ඇමතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් 2013 වසරේ ඉදිරිපත් කිරීමේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාවය ලබා දීලායි තිබුණේ මා දන්න තරමින්. ඒතර වනජීවී දෙපාර්තමේන්තුව හදිස්සියේ වෙනස් වීමට බලපෑපු හේතුව හෙළි කරන්න පුළුවන්ද?
නැහැ, ඉතින් ඒක වනජීවී දෙපාර්තමේන්තුව විතරක් නෙමෙයි, විශාල විරෝධතාවයන් ඉදිරිපත් වුණා. මේ පාර්ලිමේන්තුවේ කල්තැබීමේ යෝජනා දෙකක් ඉදිරිපත් වුණා. ඉතින් ඒ හින්දා ඒ වනජීවී දෙපාර්තමේන්තුවේ විරෝධතාවය විතරක් නෙමෙයි, පරිසර ඇගීම් වාර්තාවක් දෙනකොට සමාජ විරෝධතාව තිබෙනවා නම් ඒත් ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ නිසා ඒ පිළිබඳව ඇති වුණු විරෝධතාවයන් නිසා තමයි ඒ පරිසර ඇගීම් වාර්තාව ලබා දීමට කටයුතු කරලා නැත්තේ.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, මම වරක් ඒ ඔබතුමා සඳහන් කරන මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයා, අපි ඒ යුගයේ කරේ ජනතාව විරුද්ධ වෙන ගන්නානුව නෙවෙයි, ඒ විරෝධතාවල යම් තාර්කික පදනමක් තාක්ෂණික පදනමක් තියෙනවද කියන කාරණේ අනුව මුළු ගමම විරුද්ධ වුණත් ඒ කාරණේ පාරිසරික බලපෑමක් නැත්නම් හුදු ඉරිසියාව හෝ හුඹස් බය මත නම් විරුද්ධ වෙන්නේ, අපි ඒකට අනුමැතිය දුන්නා. මට මෙතන දැනගත යුත්තේ ඔබතුමන්ලා කොළඹ එකතු වෙන මහා කුණුකන්දෙන් ඇති වෙන පාරිසරික පිරිවැයත් මේ කුණුකන්ද එහෙගෙන යෑමෙන් ඇති වෙන අනිවාර්යෙන් අපි උස්මාරම් පිටකලත් ගරු අමාත්‍යතුමනි පරිසරයට බලපෑමක් තියෙනවා. මේ පිරිවැයන් දෙක අතර සංසන්දනාත්මක අධ්‍යයනයක් කර වාර්තාවක් සකස් කර තිබෙනවාද?
ඒ පිළ විශේෂයෙන්ම ඔබතුමාත් බස්සහිර පළාතේ පරිසරක ඇමති සහ පරිසර අධිකාරී සභාපති. මේ ප්‍රශ්නය අදාපු ප්‍රශ්නයක් නෙමෙයි, අවුරුදු ගණනාවක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක්. අපට විසඳුම ලබා දෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. එතකොට විශේෂයෙන්ම ඔය කියන ආකාරයේ ආර්ථිකය පිළිබඳව ආර්ථික වටිනාකම් පිළිබඳව අපට කරන්න පුළුවන්. නමුත් පරිසර
දෙවෙනි ප්‍රශ්නේ
ඇහුවානේ,
පිළිතුරු දෙන්න.
ගරු කතානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්නේ වන්නේ ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි. එක පැත්තක මේ කොළඹ කුණු එකතු වීමේ පාරිසරික පිරිවැය, පරිසරයට වෙන හානියක් තියෙනවා. ඊළඟට එහෙ ගෙනියලා කසල කළමනාකරණය කිරීම ව්‍යාපෘතියෙත් යම් පරිසර හානියක් තියෙනවා. මේ පරිසර හානි දෙකෙන් වඩා පරිසරයට හානියක් සිදුවෙන්නේ කුමකින්දයි සංසන්දනාත්මක අධ්‍යයනයක් කර වාර්තාව සකස් කර තිබේද? ඒ විරෝධය මත මේක අතාරින්න
එක මධ්‍යම පරිසර අධිකාරියෙන් අහන්න ඕනේ. මධ්‍යම පරිසර අධිකාරියෙන් තමයි මේක අනුමැතිය දෙන්නේ නැත්තේ. මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමැතිය දෙනවා නම් අපිට හෙටුණත් පටන් ගන්න පුළුවන්. ඒ නිසා තමයි වෙනත් විකල්ප ඉදමක් දැන් තෝරගන්න තියෙන්නේ. ඒ විකල්ප ඉදම පිළිබඳව පරිසර අධිකාරිය අපි ඒ වර්තාව ඉල්ලලා තිබෙනවා. ඉතින් ඒකේ වටිනාකම තක්සේරු කරන්න පරිසර අධිකාරියේ.
දැන් ගරු මන්ත්‍රීතුමා,
අපි තක්සේරු කළත් දැන් ඔබතුමා කියන විදිහට අපි එවැනි ආර්ථික තක්සේරුවක් කළත් පරිසර අධිකාරියගේ වර්තාව දෙයිද? දෙන්නේ
නැහැ. හොඳයි, පස්ස දෙකකුයි අතුරු ප්‍රශ්නකුයි ඇහුවා. එතකොට ගරු ඇමතුමා,
හොඳයි ගරු බොම්පි නැමැතුමා ඔබතුමා උත්තර දෙන්න පැමිණියට බොම්පි
හොඳයි ගරු බිමල් රත්නායක මැතිතුමා උසස් අධ්‍යාපන මහා මාර්ග මැතිතුමා
මම මහානා ගරු කතානායකතුමා
අපි අද වෙලාව මතක තියාගන්න ඕනේ නැවත වරක්
රෝහණ විශ්වවිද්‍යාලයේ දැනට ක්‍රියාත්මක කරන පීට පිට 9යි දෙපාර්තමේන්තු 250යි 3 ඇමනු මෙකේ තීරු අංක 4.82 දක්වා ඇත 4 ඔව් 5 ඇමනු මෙක තීරු අංක 5.82 දක්වා ඇත ආ පෙන්වනගි I will read the list කෘෂිකර්ම සිටියුතු ගාඩ 71යි පුරපාඩු 4යි කලමනාකරණය හා මුල්‍ය 65යි 16යි ඉංජිනේරු 86යි 29යි මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා 103යි 9යි වෛද්‍ය 149යි 32යි විද්‍යා 96යි මත්ස්‍ය සාගර හා විද්‍යා තාක්ෂණ 21යි 1යි තාක්ෂණ සිටියුතු 11යි පුරපාඩු 4යි දැසෝ
අර කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම දැනගන්න කැමති ගරු ඇමතුමාගෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ දැනට වසා තිබෙනවා කියන්නේ කවද්ද ඒක අරින්නේ කියන එකත් ඒ වගේම ඒකටම සම්බන්ධ කළම දැනගන්න කැමති රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පීඨ සභාව සයිටම් ආයතනය පිරි නොගන්න කියලා ඔබතුමාට වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා ඒක නම් මොකද්ද ඔබතුමාගේ ස්ථාවර දෙකෙනි කරුණු දෙක
මම ඊයේත් කිව්වා මේක අධිකරණ තීන්දුවක් පීඨාධිපතිවරුන්ට අධිකරණ තීන්දුව වෙනස් කරන්න පුළුවන් ද මන්තිතුමා රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරුන්ට පුළුවන් ද උසාවි නියෝගයක් වෙනස් කරගන්න මේ වගේ ප්‍රශ්න අහන එකත් මේ ආයතනයට කරන නිග්‍රහයක් පාර්ලිමේන්තුවට අපි තමයි නීති හදන්නේ පීඨාධිපතිවරුන්ට පුළුවන් ද උසාවි තීන්දුවක් වෙනස් කරන්න ආණ්ඩුවටත් බෑ ඒක වෙනස් කරන්න
ගරු මන්ත්‍රීතුමා
ආණ්ඩුවටත් බෑ
අනිත් ප්‍රශ්න කවද්ද අරින්නේ
දෙවෙනි ප්‍රශ්නය
නෑ නෑ පළවෙනි එකේම ඇතුලේ තිබුණා
මම අතුරු ප්‍රශ්නයක්ද
නෑ නෑ පළවෙනි එක ඇතුලේ මම මේකත් ඇහුවා මේ කවද්ද විශ්වවිද්‍යාල අරින්නේ කියලා
තාවත් ඉක්මනින් අරින්නවා තමුන්ලා ඔබතුමාලා සහයෝගය දෙන්න ඔබතුමාලා සහයෝගය දෙනවා නම් අපිට හෙට අරින්න පුළුවන්
හරි දෙවෙනි ප්‍රශ්නේ
දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු උසස් අධ්‍යාපන අමාත්‍යතුමනි ඔබතුමා දන්නවද මේ සයිටම් එකේ ළමයි තමන්ගේ උසස් ප්‍රතිඵල ඉදිරිපත් කරන්න බෑ කියලා කියන එක අවබෝධයක් ඔබතුමාට තිබෙනවද
මේක අපි පාර්ලිමේන්තුවේ අපි කීප වතාවක් සාකච්ඡා කරලා තියෙනවා ඊට කලින් ඔබතුමා වෛද්‍ය සභාවේ සහ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉන්දියාවේ උසස් පෙළ බට දෙන්න
හරි
සමහර වෛද්‍ය සංගමයේ ඉන්න අයගේ ගරු කතාවක් තියෙනවා හොඳ කතාවක් තියෙනවා දැන් මාස දෙකකට විතර ඉහෙතදී මේ වෛද්‍යවරුන්ගේ සංගමයේ කෙනෙක් ගියා රූපවාදී සාකච්ඡාවට
හරි හරි
එතුමාගේ ඇහුවා එතුමාගේ ගැම ඔබතුමාගේ
මෙතුමාට පිළිතුරු දීමා මෙතුමාට පිළිතුරු අවශ්‍යයි කිව්ව එක නේද
උපසභාපති ගියා රූපවාහිනී සාකච්ඡාවට එතුමාගේ ඇහුවා ඔබතුමාගේ උසස් පිළ ප්‍රතිඵල මොකද්ද කියලා එතුමා කිව්වා මතක නැහැ කියලා මොකද එතුමාට පාස් 3යි S 3යි
හොඳයි
දුෂ්කර පළාත්වලින් කොච්චර එනවද S3 රේ ඉන්න අය දුෂ්කර පළාත්වලින් S3 අය අපේ විශ්වවිද්‍යාලෙට එන්නේ නැද්ද
හොඳ
70 ගණන් නෙමෙයි දඩුත් එනවා
හා හොඳයි
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි විද්‍යා අංශයට 140 ලකුණු අරුව යන්නේ 160ක් යන්නේ කෝටා ක්‍රමයට දැන් මහනුවර කොළඹ ගාල්ල කුරුණෑගල වැඩි පළාත්වලින් බී 3ක් තියලත් වෛද්‍ය පීඩයට ඇතුල් වෙන්න බෑ. ඒක ඒක කවුරුත් පිළිගන්න සත්‍යයක්.
මං දෙන්න ඉන්න. ඔය හරි හරි ගරු
දැන් මේ
විවාදේ ඔය විවාදේ මමයි විජේදාස සමතුමා හිටපු විවාදේ. ඔබතුමාගේ විවාදේ. එතුමා කිව්වේ මතක නෑ කියලා. දැන් සයිටම් ළමයි කියන්නේ දෙන්න බෑ කියලා. දැන් නෑ මගේ ප්‍රශ්නයක නෙමෙයි.
අපි මේක විවාදයක් ගන්න නැතුව මේක
තුන්වෙනි අතුරු ප්‍රශ්නේ කරු කතා නෑ එතුමනි. තුන්වෙනි අතුරු ප්‍රශ්නේ මා දැනගන්න කැමති කරු එතුමනි ඔබතුමා විශේෂයට අමාත්‍යංශයට සම්බන්ධයෙන් සමම් මේක අහන්නේ. ලංකාවේ පාරවල් පිළිබඳව ඒ සහ බී මාර්ගවල ප්‍රමිතිය පිළිබඳව ඔබතුමාට සහ රජයට ප්‍රමිතිය පිළිබඳ නිර්දේශ සකස් කරන්නේ RDA ආයතනයේද?
හැබැයි මේක විශ්වවිද්‍යාලයෙන් පිට ප්‍රශ්නයක් ඔබතුමා
මොකක්ද අමතක පිටුරු දෙන්නේ? RDA එකද?
මේ විශ්වවිද්‍යාල සම්බන්ධ මොකද්ද?
ඒ කැමති නම් පිටුරු දෙන්න මට ඒක බල කරන්න බෑ.
RDA එකේ ක්‍රියාදාමයට වැදියක් තියෙනවා.
අනේ දැන් මචං අතුරු ප්‍රස්තානවන මම වෙලාව
ඒක අර පොඩක් මේකද
මේක තමයි
දරු කතානායකතුමනි මම දැනගන්න කැමතියි ඒතර ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ සම්බන්ධ ප්‍රමිතිය හදන්නේ කවුද
මම කියන්නම්
අර කියන්න
දරු කතානායකතුමනි මම ඊයේත් කිව්වා මම නෑ මම
කියන්නේ
පැහැදිලි කරන්න පොඩ්ඩක් ඉන්න
අවසාන ප්‍රශ්නේ
පොඩ්ඩක් සද්දරතු ඉන්නක පොඩ්ඩක් ගරුකතාරයදී මම ඊයේත් කිව්වා මේ පාර්ලිමේන්තුව අහන ප්‍රශ්න දින 8ක් උසාවිය සාකච්ඡා කෙරුවා ප්‍රමිතිය ගැන ළමයින්ගේ සුසුකම් ගැන දේශකයෝ ගැන දින 8ක් උසාවිය සාකච්ඡා කෙරුවා මම දිනපතාම අධිකරණයේ වෙන දේවල් අධ්‍යයනය කෙරුවා මේගොල්ලෝ මේ හෙඩ්ලයින් එකක් බලාගෙන කතා කරනවා දැන් උසාවි තීන්දුවක් දුන්නයින් පස්සේ අපි මේ කතා කරල වැඩක් නෑ අපිට උසාවි තීන්දුව වෙනස් කරන්න බෑ
ඔව් හරි අපි ආවි මෙච්චරයි මට මේ හොඳයි
මේ නීති හදන පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු දන්නේ නෑ අපිට උසාවි තීන්දුව වෙනස් කරන්න බෑ කියලා
ඉබිට යෝ ස්කෑන් ආයි ඕකේ
ලැජ්ජයි
හරි අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට යන් කණ්ඩාගල වෙලා ප්‍රශ්නයක් තියෙනවා ගරු කණ්ඩක හේරත් මැතිතුමා ගරු කණ්ඩක හේරත් මැතිතුමා හරි හරි ගරු සුනිල් හඳුන්නේ මැතිතුමා
මම අහනවා මම දැනගන්න කැමති කවුද ප්‍රමිතිය හදන්නේ කියලා
ආ ගරු සුනිල් හඳුන්නේ මැතිතුමා හරි හරි We'll let him ask the question. First hand. Onda apida ivara ilangata yan garu api sabanaayithwa garu sunil landu etthu mettu.
Awaharma.
Api yam.
Hari.
Ah piri prashne handa. Garu bandanagara prashnaskanda amithuma.
මුදලාද කවිලකේ වඩායි විලියෝය සම්පුමල් තෙන ප්‍රදේශத்தில் මුල් குடியேற்றப்பட்ட அரசாங்க உத்தியோகஸ்தர்களுக்கு வீடமைப்பும் கடன் வழங்கப்படவில்லை என்பதுடன் கடன் பெறுவதற்காக இந்த வித கோரிக்கைகளும் முன்வைக்கவில்லை இரண்டாவது விடை கடன் பெறுவதற்கான கோரிக்கைகள் முன்வைக்கப்பட்ட இல்லாததால் இவ்விடை ஏற்க முடியாது மூன்றாவது வீடமைப்பு கடன் வழங்குவதற்கான அதிகாரம் எமது அமைச்சிற்கு இல்லை அரசாங்க உத்தியோகத்தர்கள் எவரும் அவர்களினுடைய திணைக்களத்தின் ஊடாக வீடமைப்பு கடன் பெற்றுக்கொள்ள முடியும் அடுத்த விடை எழமாட்டா
ஹரி கரு
மகே பலவினி அத்தூர் பாசனே உசஸ் அத்தியாபன அமத்துமா தானே நத்தி நிசா ஒபத்துமாவத் தானோ தாண்டு அமத்துவரே கட்டியட்டு වෛද්‍ය උපාධිය සඳහා ප්‍රමිතිය හදන්නේ මොන ආයතනෙන්ද
මේක බන්ධනාගාර සම්බන්ධනේ කවුරුන්
බන්ධනාගාරය යන්න වෙනවා නීතිය අසම්බන්ධයිනේ මේක මේ වගේ වලට හරියට උත්තරයක් නැත්නම් කතා නැහැ ඒක බන්ධනාගාර ගත වෙන්න වෙනවා
නෑ නෑ අදාළ නෑ ඒ
ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ගරු අනුකුමාර මැතිතුමා
ඒක ගරු කතානායක සම්බන්ධ වෙන්නේ මේ සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කරපු ළමයි දැන් බන්ධනාගාරේ ඉන්නවා.
හරි දැන් මෙතන.
ඒ නිසා බන්ධනාගාර අමාත්‍යන සම්බන්ධයි. ඒ නිසා තමයි ඔබතුමාගෙන් අහන්නේ දැන් මේ බන්ධනාගාරේ ළමයි ඉන්නවා. ඒතර ඔබතුමා බාරේ තමයි ඉන්නේ. ඔව් ඒගොල්ලන් අපි අහනවා මේ කවුද වෛද්‍ය ආයතන පිළිගැනීම සඳහා තියෙන ආයතනෙ පිළිගත් නිර්ණායක ආයතනෙ කවුද?
ඒක එතුමාට පිළිතුරු දෙන්න මම.
ඒක දෙන්න බෑ.
No more question. හරිද? නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ ගරු සුනිල්.
තුන්වෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ ඇමතිවරු කවුරු හරි දන්නවද මේ වෛද්‍ය උපාධිය සඳහා ප්‍රමිතිය හදන්නේ මොන ආයතනෙන්ද?
ඒක අදාළ ඇමතිතුමා විසින් පිළිතුරු යුතුයි. අය පැහැදිලි වෙයි. හරි. ගරු වාසුදේව නානායකාර මැතිතුමා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය මැතිතුමා ඇසීමට. ගරු වාසුදේව නානායකාර මැතිතුමා
අසමි
අනද ගරු කතානායකතුමනි වාසුදේව නානායකාර මැතිතුමාගේ ප්‍රශ්නයට සෞඛ්‍ය මැතිතුමා දන්වලා තියෙනවා උසාවි නියෝගයක් ලබා දී නොමැති වෙමින් පිළිතුරු දීමට නොහැකි බව.
හොඳයි. ඊළඟට ගරු රටි රංජිත් සොයිසා මැතිතුමා you want to ask any question? Yes. ගරු නානායකාර මැතිතුමා
අතුරුපත් මම කැමති අහන්න මේ ඒ සෞඛ්‍ය මැතිතුමාගෙන් නමුත් එතුමා මෙතන නැ මේ අංක SLFR 891 2009 නඩු තීන්දුව ඒ නඩු තීන්දුව මගින් දෙන ලද නියමයන් ඒ නඩු තීන්දුවක් ලබා දී නොමැති බව කීමෙන් ඒ විසඳුමක් හැටියට මේ සභාවට ඉදිරිපත් කළ හැකිද නඩුවේ අංකයක් අපි දීලා තියෙනවා එමනම් ඒ නඩුවේ අංකය 90 අපට පිළිතුරක් අවශ්‍යයි මේ නඩු තීන්දුවක් දීලා නැහැ කියන එක
ගරු ඇමතිතුමා
නඩුවේ අංකය දීලා තියෙද්දි කොහොමද කියන්නේ
රණායකතුමනි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එවපු කාරණේ මම කියවන්නම් අංක SCFR 891 2009 නඩුවේ තීන්දුව 2016/03/31 වෙනි දින ප්‍රකාශයට පත් කරන ලද අතර මෙම තීන්දුව සම්බන්ධයෙන් පෙත්සම් කරුවන් විසින් ඉදිරිපත් කරන ලද මෝසම 2017 ජනවාරි 17 වෙනි දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගෙන ඇතත් එහි තීන්දුව ප්‍රකාශයට පත්වී නොමැති බැවින් ප්‍රශ්න අංක මේ අහවල් ලේවට මේ මොහොතේ පිළිතුරු දිය නොහැකි බව පැහැදිලිව කියලා තියෙනවා.
හරි ගරු මන්ත්‍රීතුමා යන හරි පිළිතුරු දුන්නානේ.
ඒ වුණත් මේක ගැන අපිට මේ ප්‍රශ්න පිළිතුරු දෙන්න බෑ කියනවා නම් පිළිතුරක් දෙන්න එහෙනම් සෞඛ්‍ය මන්ත්‍රීතුමාට පවරනවායි කියලා ඔබතුමා
කියන්නේ.
අපේ ගරු රමේෂ් පත්‍රන මන්ත්‍රීතුමාට මේ ගැන දන්නා නිසා යමක් ඔබතුමාගේ දැනගැනීම සඳහා
ගරු පත්‍රන මන්ත්‍රීතුමා
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උත්තර දෙන නිසා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය නිර්ණය කරන්නට අවශ්‍ය කවර පුද්ගලයාද කවර ආයතනයේද කියන කාරණේ මේ ප්‍රශ්නෙට සම්බන්ධයි හෝමියෝපති බටහිර වෛද්‍ය විද්‍යාව ඔක්කොම වෛද්‍ය විද්‍යාවනේ බටහිර
වෛද්‍ය විද්‍යාව
නිර්ණය කරන්නට අවශ්‍ය ආයතනය හෝ පුද්ගලයා කවුද කියලා දැනගන්න කැමතියි.
හොඳයි සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරන්න. හොඳයි. ගරු රංජිත් සොයිස අමාත්‍යාංශමා ඊළඟට දෙවැනි වටයේ ගරු කණ්ඩකේරත් මැතිතුමා ප්‍රශ්න අහනවද? සභාගත කරන්න. ගරු මැතිතුමා සභාගත කරන්න. ඕ ගරු අටවැනි ප්‍රශ්නේ ගරු රංජිත් සොයිසා මැතිතුමා සභාගත කරන්න ප්‍රශ්න අහනවායි. 23-22 ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே. சிறைச்சாலைகள் மறுசீரமைப்பு புனர்வாழ்வு மீள்குடியேற்றம் மற்றும் இந்து சமய கலாச்சார அலுவலர் அமைச்சர் கௌரவ டி எம் சாமிநாதன் அவர்களிடம் கேட்பதற்கு திருவண்ணாமலை மாவட்டத்தில் பட்டினமும் சூழலும் பிரதேச சபையின் எல்லை கிராமங்களில் ஒன்றான கரடிப்பூவல் கிராமத்தில் வசித்து வரும் சுமார் 55 குடும்பங்களைச் சேர்ந்த மக்கள் கடந்த கால அசாதாரண சூழ்நிலை காரணமாக 1991 ஆண்டளவில் அங்கிருந்து இடம்பெயர்ந்து பின்னர் யுத்த முடிவுக்கு வந்த பின்னர் அக்கிராமத்தில் மீள்குடியேற்றி உள்ளதாகவும் இக்கிராமத்தில் தங்கள் வசிப்பதற்கேற்ற அடிப்படை வசதிகள் மற்றும் வாழ்வாதார வசதிகள் இன்மை காரணமாக தாங்கள் பெரிதும் பாதிக்கப்பட்டுள்ளதாகவும் தெரிவிக்கின்றனர். கடற்தொழில் மற்றும் செங்கல் தயாரிப்பு போன்ற தொழில் துறைகளை தங்களது வாழ்வாதாரமாக கொண்டிருக்கும் மக்கள் தற்போது கடற்தொழில் மேற்கொள்வதில் பல்வேறு தடைகள் காணப்படுவதாகவும், செங்கல் தயாரிப்பில் ஈடுபட அதற்குரிய மண்வளம் அப்பகுதியில் அற்றுப்போயுள்ளதாகவும் தெரிவிக்கும் நிலையில், இதன் காரணமாக தற்போது பொருளாதார ரீதியில் பாரிய இன்னல்களுக்கு உட்பட்டு உள்ளதாகவும், அரசு அபிவிருத்தி பணிகளில் தங்களது கிராமம் பல காலமாக புறக்கணிக்கப்பட்டு வருவதாகவும் தெரிவிக்கின்றனர். அரசு சார்பற்ற நிறுவனங்கள் இப்பகுதி மக்களுக்கென நிரந்தர வீடுகளையும் மலசல கூடங்களையும் அமைத்து கொடுத்துள்ளதாகவும், தங்களது கிராமத்திற்குரிய பிரதேச சபை சுமார் 10 வருட காலமாக தமிழர் தரப்பினர் வசமிருந்தும் தங்களது கிராமம் தொடர்ந்தும் புறக்கணித்த நிலைக்கே உட்படுத்தப்பட்டு வருவதாகவும் மேலும் இவர்கள் தெரிவிக்கின்றனர். அந்த வகையில் பாதைகள், உள்வீதிகள், வெள்ளக்காய கால்வாய்கள், முருகன் கோயில் புனரமைப்பு, விளையாட்டு மைதானம் புனரமைப்பு மற்றும் கடல் தொழிலை மேற்கொள்வதற்கான வசதிகள் என்பன இவர்களது தேவைகளுக்காக முன்வைக்கப்படுகின்றன. கரடிப்பூவல் கிராம மக்களின் உடனடி தேவைகளை இனங்கண்டு முன்னுரிமை அடிப்படையில் அவற்றை பூர்த்தி செய்வதற்குரிய நடவடிக்கைகள் எடுக்க முடியுமா? மேற்படி எனது கேள்விகளுக்கான பதிலையும் எடுக்கப்படக்கூடிய நடவடிக்கைகள் தொடர்பான விளக்கத்தையும் கௌரவ அமைச்சர் தருவாரா? நன்றி.
ஆனபிள் லீடர் ஆஃப் தி ஹவுஸ், யூ வாண்ட் டைம் ஆர்
எஸ் சார், டுமாரோ.
டுமாரோ ஹி வில் ரிப்ளை டுமாரோ. ஆனபிள் மெம்பர் ஐயா, யூ ஆல்சோ வாண்ட் டு மேக் எ ஸ்டேட்மெண்ட்?
எஸ் சார்.
ஒன் டே
ஐ வாண்ட் ஐ ஹேவ் டு ரிப்ளை டு ஆனபிள் அனுர் திஸ்
யா. கௌரவ சபாநாயகர்துமா,
පළවෙනි ප්‍රශ්න පසුගිය වසර පහ කාලය තුළ විශ්වවිද්‍යාලවල බදවා ගැනීම සම්පූර්ණ ලෙස සිදු කර ගැනීමට අසමත් වී තිබේද? ඊට හේතුව හඳුනාගෙන තිබේද? පසුගිය වසර පහක කාලය තුළ විශ්වවිද්‍යාල බදවා ගත හැකි සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාව වර්ෂයක් තුළ විශ්වවිද්‍යාලවල ව්‍යාපදි නොවීම දීර්ඝ කාලයක් පවතින බව ගැටලුවකි. මෙසේ විශ්වවිද්‍යාලවලට තෝරා ගන්න ලැබූ සිසුන් විශ්වවිද්‍යාලවල ව්‍යාපදි නොවීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු කීපයක් වේ. ඉදිරි වර්ෂයේදී උසස් පෙළ විභාගයේ පෙරේ සිට වැඩි ඉල්ලුමක් ඇති උදාහරණයක් වෛද්‍ය ඉංජිනේරු හා නීති වැඩි පාඨමාලාවලට ඇතුළු වීම, ජනප්‍රියත්වයෙන් වැඩි විශ්වවිද්‍යාලයකට ඉදිරි වර්ෂයේදී ඇතුළත් වීමට දක්වන කැමැත්ත, 3. දේශීය රාජ්‍ය නොවන අංශයේ හෝ විදේශ විශ්වවිද්‍යාලයක පාඨමාලාව සඳහා ලියාපදි වීම හෝ වෘත්තීය හෝ කාර්මික අංශයේ පාඨමාලාව තෝරාගෙන තිබීම රැකියාවක් ලැබීම හේතුවෙන් අභ්‍යන්තර ශිෂ්‍යයන් ලෙස ලියාපදි නොවීම සහ වෙනත් පෞද්ගලික හේතුවට. දෙවැනි ප්‍රශ්නය, උසස් පෙළ අවසන් කළ සිසුවෙකු සසවියට ඇතුළත් වීම සඳහා මාස 18ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් සිදුවන බව පිළිගන්නේද? මෙම ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා ආණ්ඩුව සතු යෝජනා කවරේද? අධ්‍යාපන ප්‍රතිසහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ දින සිට සාමාන්‍ය වශයෙන් මාස 12ක් වැඩි කාලයක් තුළ විශ්වවිද්‍යාලවලට සිසුලන් ඇතුළත් කර ගැනීම සිදු කරනු ලබයි. විශේෂයෙන්ම 2011 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල පාඨමාලාව සිසුන් බදවා ගැනීමේ ක්‍රමවේදයේ අධිකරණයේ අභියෝගයට ලක් කිරීම මගින් සිදු වූ ප්‍රමාදය පසුගිය වසර කිහිපය තුළ සිසුන් ඇතුළත් කර ගැනීමේදී බලපෑමක් වී තිබිණි. කෙසේ වුවද වර්තමානයේ මේ ප්‍රමාදය අවම කර ගැනීම පියවරක් වශයෙන් පියවර රාශියක් ගෙන ඇත. 1. ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන් හට අන්තර්ජාලය හරහා අයදුම් කිරීමට අවස්ථා ලබා දීම මගින් දත්ත ඇතුළත් කිරීමේ කාලය අවම කිරීම. 2. අන්තර්ජාලය හරහා දත්ත ලබා ගැනීම සඳහා ආරක්ෂිත මෘදුකාගයක් දියත් කිරීම හා පුහුණු තාක්ෂණික කාර්ය මණ්ඩලයක් ඒ සඳහා නියුක්ත කිරීම. මේ වසරේ සිට උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වරතෙක් නොසිට උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ වහාම සිසුන්ට විශ්වවිද්‍යාලවලට ආයතන කිරීමට අවස්ථාව ලබා දීම. සියලුම විශ්වවිද්‍යාල සඳහා වන ලියාපදිංචි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් මධ්‍යගත ක්‍රමයක් මගින් සිදු කිරීමට කිරීම. මේ අනුව එක් එක් පාඨමාලා සඳහා වෙන්වෙන් වශයෙන් ලියාපදිංචි වීමේ දිනයක් ලබා දීම තුළින් වන ප්‍රමාදය අවම වනු ඇත. සිසුන්ගේ මනාපය හා ඉසෙල් ලකුණු මත පදනමව තමන් කැමති පාඨමාලා මෙන්ම විශ්වවිද්‍යාලය තෝරා ගැනීමට සිසුන්ට අවස්ථා ලබා දීම හා ඒ සඳහා මධ්‍යගත දත්ත කළමනාකරණ පද්ධතිය හරහා පාසුකම් සැලසීම. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් හඳුනාගෙන ඇති ප්‍රාදේශීය තොරතුරු මධ්‍යස්ථාන මගින් සිසුන්ට ඇයිදුම්පත් යොමු කිරීමේ හැකියාව ලබා දීම, එම මධ්‍යස්ථාන මගින් සිසුන්ට අවශ්‍ය සහායක සේවාවන් ලබා දීම මෙන්ම මේ පිළිබඳ පුවත්පත් මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දීමට ක්‍රියා කිරීම. 3/2015-2016 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ලියාපදිංචිකරණ ලැබුවේ විශ්වවිද්‍යාල මට්ටමින්. ඒ අනුව සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳ පැවති ගැටලු හේතුවෙන් ඇති වූ පුරප්පාඩු කඩිනමින් පිරිවීමට නොහැකි වී ඇත. එම ගැටලු නම් 1. ලියාපදිංචි නොවන සිසුන් පිළිබඳ නිවැරදි දත්ත කඩිනමින් ප්‍රතිපාදන කොමිෂන් සභාවට නොලැබීම මේ හේතුව මත පුරප්පාඩු සඳහා නව සිසුන් ලබා දීමට වැඩි කාලයක් ගත වේ. සෑම විශ්වවිද්‍යාලයකම එකම කාල පරාසයක් තුළ ආරම්භ නොවීම හේතුවෙන් පුරප්පාඩු සඳහා ඇතුළත් කර ගැනීමේ ගැටලු මතුවේ. පුරප්පාඩු පිරවීමේදී ඇතුළත් වී ඇති සිසුන් හා අනිකුත් සිසුන්ගේද ඉසෙඩ් ලකුණු ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් විය යුතු බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට සිදුවීම, පුරප්පාඩු පිරවීම එක් එක් වටයකින් අවසන් නොවීම නිසා ඒ සඳහා තෝරා ගැනීමට වට කීපයක් කිරීමට සිදුවීම, කෙසේ වුවද මෙම ගැටලු වලට පිළියමක් වශයෙන් 2015-2016 අධ්‍යයන වර්ෂයේ සිට සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු එකම කාල පරාසයක් තුළ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීන්දුව කරන ලදී. 4. රාජ්‍ය විද්‍යාලවල බදවා ගැනීම අඩුපාඩුකම් වළක්වා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව සතු වැඩපිළිවෙළ කුමක්ද? 1. සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු 2017 වර්ෂයේ ඔක්තෝබර් මාස 1 දින ආරම්භීමට විශ්වවිද්‍යාල සමග එකඟතාවයක් එළඹීම. 2. පරිගණක තාක්ෂණය මත පදනම් වූ අන්තර්ජාලය හරහා වන සිසුන් ලියාපදිංචි කිරීම හා දත්ත මධ්‍යගත කළමනාකරණය සඳහා පද්ධතියක් හඳුන්වා දීම. 3. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවල නැවත සමීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල අතර ඉහළ සම්බන්ධීකරණ ක්‍රියාවලියක් ඇත කිරීම. සිසුන් විශ්වවිද්‍යාලය සඳහා ඇතුළත් කර ගැනීම හා අධ්‍යයන පාඨමාලා ඉක්මනින් ආරම්භ කිරීම සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නව අභ්‍යන්තර ක්‍රමවේදයක් හඳුන්වා දීම මගින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අදාළ කඩයිම් ලකුණු ලබා දීම කඩිනම් කිරීම, විශ්වවිද්‍යාල ප්‍රවේශයේ පුරප්පාඩු පිරවීම කඩිනම් කිරීමටත් අවසාන වශයෙන් ලියාපදිංචි සිසුන්ගේ නාම ලේඛන විශ්වවිද්‍යාල වෙත යැවීම කඩිනම් කිරීම කටයුතු කිරීම. ඒ අනුව 2015 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇඳුම්පත් කැදීම 2016 අප්‍රේල් වල සිදු කරලද 2016 අධ්‍යාපන සහතික උසස් පෙළ මත 2016-17 අධ්‍යයන වර්ෂය සඳහා ඇඳුම්පත් කැදවීම 2017-25 දින ආරම්භ කළ අතර ඉතා ඉක්මනින් විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වීමට අවශ්‍ය කරන කඩේම් ලකුණු නිකුත් සිසුන් ලියාපදිංචි නොවීමෙන් ඇතිවන පුරප්පාඩු වට කීපයක් මගින් පුරවා 2017 අධ්‍යාපන පුරසාධක මත උසස් පෙළ විභාගයට පෙර ප්‍රවේශ කටයුතු අවසන් කිරීමට දැනටමත් වැඩපිළිවෙළක් සකස් කර ඇත. ඒ අනුව සියලු විශ්වවිද්‍යාලවලට තම පාඨමාලා 2017-18 මාසයේ 1 දින සිට ආරම්භ කිරීමට හැකිවනු ඇත.
ලුකුමාර මැතිතුමා
නෙවෙයි
විවාදයක් පැහැදිලි කිරීමක්
ගරු කතානායකතුමනි, දැන් ඔබතුමා ප්‍රකාශ කරාට 2015 අගෝස්තු මාසයේ විභාග ලියපු දරුවන් මේ පෙබරවාරි මාසේ තමයි විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නේ. දැන් මේ මාසේ 7 අද තමයි මගේ තරුණ විශ්වවිද්‍යාල වගේවට එන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ උසස් පෙළ විභාගේ ලියලා අවුරුදු එකහමාරකට වඩා වැඩි කාලයක් යනවා මේ දරු විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්න. ඒ නිසා වේගයෙන්ම ඒ ඇතුළත් කිරීමට ක්‍රමවේදයක් ඕන. 2. ගරු කතානායකතුමා, මම එදත් පෙන්වා දෙනු ලැබුවා මේ 2015 වසරේ විද්‍යාපීඨවල පමණක් දැනට පුරප්පාඩු තියෙනවා 698ක්. ඒ කියන්නේ ගරු කතානායකතුමනි, ෆැකල්ටි 3ක් වහන්න පුළුවන් මේ විදිහට. ඒ කියන්නේ තවත් ළමයි ගත හැකි, එහෙත් ළමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපු නැති පුරප්පාඩු ප්‍රමාණය විද්‍යාවේදී උපාධිධාරී උපාධීන් සඳහා
හයසිය අනුවටයි. එකන සාමාන්‍යයෙන් ෆැකල්ටිකෙන් ගරු කතානතු දෙසිය පනයි තුන්සිය එකන ෆැකල්ටි දෙකක් තුනකට ළමයි ප්‍රමාණයක් ගන්නෙ නෑ. ඔබතුමා දීර්ඝ කාලන වැඩසටහන එසේ තිබියදී අඩු මතරමි. මෙන්න මේ වසරේ මේ පුරප්පාඩු ඇති නොවන පරදි මේවා පුරවන්න කියලා ඔබතුමන් ඉල්ලයි. ඒ වගේ මම ඔබතුමාට එදත් යෝජනාවක් කරා. මේ අය කැමති විශ්වවිද්‍යාල විශේෂයෙන් මේ ඒ විද්‍යාපීඨවල වැඩ කරන ආචාර්යවරු සහ විභාග දෙපාර්තමේන්තුව මෙවැනි සම්බන්ධ වෙච්ච පුළුල් සාකච්ඡාවක් කරලා මේක තීරණයක් ගන්න. මොකද ඒ දරුවන්ගේ කාලය අවුරුදු එකම අර ඔබතුමා කල්පනා කරලා බලන්න. ගරු කතා නැමේ විශ්වවිද්‍යාලට එනකොට සමහර අය දරුවෝ නෙවෙයි. සමහර රැකියාවලට ගිහිල්ලා සමහර විවාහ වෙලා අවුරුදු එකමාරක් ගෙදර හිටියට පස්සේ ගරු කතානායකතුමනි අර අධ්‍යාපනය සඳහා තියෙන මානසිකත්වෙ නෙමෙයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. නිසා විශාල අපරාධයක්. අපි ඒක ඒ දරුවෝක කියන්න ඕනේ
එළීම එළීම යොමු කරන්න ගරු මන්ත්‍රීතුම.
ඒ නිසා ඒක මෙතුමාගේ තර්කය හරි ප්‍රමාදයක් තියෙනවා. මේක අදී ඇති වෙච්ච දෙයක් නේ කාලාන්තරයක් තිස්සේ.
හොඳයි.
විශ්වවිද්‍යාලේ වැසීම ඒ වගේම නඩු දැමීම ඒ කියන්නේ ශිෂ්‍යයෝ
සැප්තැම්බර් මාසේ විශ්වවිද්‍යාල සූදානම් වුණා ළමයි ගන්න. සැප්තැම්බර් මාසේ ඊට යුජිසී එක්ක සැප්තැම්බර් වන්න බෑ නොවැම්බර් වන්න කිව්වා. නොවැම්බර් වෙවෙත් නෑ. ඊට පස්සේ ජනවාරි මාසේ වන්න කිව්වා. ජනවාරි වෙවෙත් නෑ. මේ විශ්වවිද්‍යාල
විරෝධතා ව්‍යාපාර වලට නඩු වලට
සාකච්ඡාව කරලා ඉන්නවා කියලන්න. ඊළඟ සාකච්ඡාව බලන්න ඉවරයි.
එයාගේ වටිනා කාලය මේ අනවශ්‍ය දේවල් වලට යොමු කරනවා.
අපි මේ සාකච්ඡාව බලමු කොහොමද කියලා. හරි බොහොමිතුති ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් ගරු වෛද්‍ය රමේෂ් පැතිරණ මැතිතුමා ඊට ප්‍රථම මම නියෝජ්‍ය කථානායකතුමා මූලාසෙන්ට පැමිණෙනු ඇත.
ගරු රමේෂ් පැතුමැතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව සංස්ථාගත කිරීමේ පනත් කැටුම්පත් ඉදිරිපත් කරමි.
ස්ථිර කිරීම මෙතුමා කටහඬ ඇහුණ සිසු මෙතුමා
ස්ථිර කරනවා.
සිසු ජයග්‍රහ මෙතුමා ස්ථිර කරනවා. ඔබතුමාගේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කැලණි අශෝකාරාම සිල්මින පදනම සංස්ථාගත කිරීමේ පනත් කැටුම් පත මම ඉදිරිපත් කරමි.
ස්ථිර කිරීම
මම ස්ථිර කරනවා නියෝජ්‍ය
කතානායකතුමා. ගරු මලික් ජයතිලක මහත්මයාගේ යෝජනා ස්ථිරීකරණව
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හදට හද බාරකාරාම අරමුදල සංස්ථාගත කිරීමේ පනත් කැටුම් පත මම ඉදිරිපත් කරමි.
ස්ථිර කිරීමට
ස්ථිර කරනවා.
මලි ජයතමතුමාගේ දෙවනි යෝජනාව
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පොළොන්නරුව බෞද්ධ සංගමය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරමි.
මෙතුමා ප්‍රධාන කටයුතු ගරු අවිකරායමතුමා මුදල ඇමතුමාට.
නියෝජ්‍ය කතානායකතුමනි, සතුටු වෙනවා ඔබතුමා මූලාසන සිටින අවස්ථාවේදී මට මෙය ඉදිරිපත් කිරීමේ හැකියාව තිබීම. අපි මේ අවස්ථාවේදී තියන්නේ රටේ ආර්ථිකය සවිශක්තිමත් කරගෙන යන අවස්ථාවේදී වැරදි නිගමන, වැරදි අදහස්, උපකල්පන නිවැරදි කිරීමේ වැඩපිළිවෙලක් තමයි අප මේ ඉදිරිපත් කරන්නේ. ඒ කරන ගමනම යම් දුර්වලතා තිබ්බේවා, හරි දේශීය නිෂ්පාදනයට යම් ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා හිතනවනම් ඒකට නිවැරදි කිරීමක් තමයි අප කළ තියෙන්නේ. මම මේ අවස්ථාව උපයෝගී කරගන්නේ අයවැය තුළින් අපි ඉදිරිපත් කළා විශේෂ වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන් වෙනස් කිරීම් වලට. ඒක තුළින් බිය කෑන් එකක සම්බන්ධයෙන් ඒ තියෙන මිලිලීටර් ප්‍රමාණය මිල වැඩි කිරීම, මෝටර් රථ වාහන සම්බන්ධයෙන් ලිහිසි තෙල් සම්බන්ධයෙන් වැඩි කිරීම, මාර්ග සලකුණු තීන්ද මේ ඔක්කොම දේශීය වශයෙන් කරන්න පුළුවන් නිසා සලකුණු නොමැති ටයර් ආවරණය, පසේ රළු ආලේපිත වාහන සැලකිලි භාවිතය කරන පාපැදි දිය මතුපිට යා හැකි යතුරු පැදි වැනි බෝට්ටු ආදිය සඳහා නව රේගු සංකේතයක් තුළින් හඳුන්වා දීම, ඒ වගේම ලෝක වෙළඳ සංවිධානය හා එකඟ වී ඇති පරිදි සංයෝජිත වාර්ගීකරණයක් සංකේත 96ක් තීරුබදු ගැළපීම සිදු කිරීම මෙම ගැසට් නිවේදනය මගින්ම සිදු කර ඇත. ඉගෙන HS කෝඩ් එක යටතේ තියෙන වෙනස් කිරීම් ටිකක්. අනිත් එක තමයි විශේෂ වෙළඳ භාණ්ඩ යටතේ සීනිවල මිල අපි උපරිම මිල වෙනස් වීමක් කිසිසේත්ම කළ නැහැ. නමුත් ඒකේ අනිසි මට්ටමට ලාභයක් ලබන්න පටන් ගත්තා. ඉතින් ඒ ලාභය වෙළඳුන්ට යන්නේ නැතුව ඒක පාරිභෝගයට රටට ලබා ගන්න පුළුවන් මාර්ගයක් තමයි ඇති කරේ. ඉතින් රුපියල් 2ට තිබ්බ බද්ද ඒක 7 දක්වා වැඩි වුණා. ඒ වගේම අප මේ අවස්ථාවේදී පාවිච්චි කරන ඉඩම් සම්බන්ධයෙන් මෙතෙක් දුර පිටරට අයට ඉඩම් විකිණීමේ හැකියාව තහනම් කළ තිබ්බා. බොහොම හොඳයි, ඒක ඉදිරියටත් ඒ ආකාරයෙන්ම කටයුතු කරගෙන යනවා. නමුත් ආයෝජන සම්බන්ධයෙන් යම් පිටරට කොම්පනි මෙහාට ආවට පසුව ඒ කියන්නේ දේශීය නිෂ්පාදනය වර්ධනය කරන අවස්ථාවේදී
අංක 1-4 ඔබතුමා සභාගත කළ you have to move that number 1-4
I'm sorry you have to move this
oh yeah
sorry
then you can explain that expand it on that you are moving item number 1-2
I move number 1 item number 1
yes.
number 2 number 3 and 4
yes
now I continue
then you can thank you
sorry for the procedural error So, ඒ වගේම ඉඩම් සම්බන්ධයෙන් ඒ පිටරට අයිතිකරුවන්ට මේ හැකියාවේ ලීසිං කල්බදු ක්‍රමය යටතේ අවුරුදු 99ක් අපි ලබා ගන්න පුළුවන් හැකියාව ඇති කළ දීලා තිබ්බා. මීට පෙර මේක තහනම් කළ තිබ්බා. නමුත් අපට පෙනෙනවා දේශීය වශයෙන් යම් විදියකින් රටේ තියෙන සැලස්ම අනුව ඒ අයට ආයෝජන කරන්න බැරි නම් තාක්ෂණ දැනුම පිටරටින් ගෙනෙන එක අවශ්‍යයි. ඒ තාක්ෂණ දැනුමත් ගෙනල්ලා අපේ දේශීය ව්‍යාපාරිකයන් කරන්න බැරි නම් එන පිටරට ආයෝජක ගෙන ගන්න අවස්ථාව. ඒ ගේන අවස්ථාවේදී ඉඩම් වලට මේ තිබ්බ බාධකය අනවශ්‍ය ලෙස තිබ්බ ප්‍රශ්න ලෙස අපි සැලකුවේ. ඒ නිසා ඒක ෆ්‍රී හෝල් ඒ කියන්නේ සින්නක්කර වශයෙන් තියන්නේ නැතුව ඒක අවුරුදු 99ක ලීසයක් යටතේ ගන්න පුළුවන් හැකියාව අපි ඇති කළ තිබ්බා. ඒ වගේම එතන තිබ්බා පිටරට කොම්පනි වලට 15%ක් ඒ ලීස් වලට ගෙවන්න තියෙන එක. ඒකත් අපි අහක් කරා. මොකෝ ඒකෙන් අනවශ්‍ය ලෙස වියදමක් ඇති කර ඒක වක්‍රශීලීව නැවත ජීවන වියදමට ඒක එකතු වෙනවා. ඒ නිසා මෙවැනි ආදමක් අපිට අවශ්‍යතාවයක් නැහැ. මොකෝ ඒක දිරිගැන්වීමක් නෙමෙයි. ඒක හරස් විදිහට දිරිගැන්වීම තමයි තිබෙන්නේ. ඒ නිසා ඒක අනවශ්‍ය ලෙස තිබ්බ නිසා අපි ඒක අහක් කළා දාලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි එක තමයි අපේ මත්පැන් ද්‍රව්‍ය සම්බන්ධයෙන් පිටරටින් මේ ලංකාවට එනකොට යම් කාලාන්තරයක තිබ්බා ඒ තියෙන ආනනය කරන මත්පැන් ද්‍රව්‍ය ඩියුටි ෆ්‍රී ෂාප්පු වලින් එළියට යන එක. ඒ නිසා අප මේ සම්බන්ධයෙන් බද්දක් දාන්න අපි අදහස් කරා. ඒ අදහස් කරන අවස්ථාවේදී අපට අතපසුවීමකින් අපි දැනගත්තේ නැහැ මේක ඩියුටි ෆ්‍රී සේල් එකක් තිබ්බ අවස්ථාවේදී ඒක යම් විදිහ අනවශ්‍ය ලෙස ඩොලර් එකක් වැඩි වෙලා තිබ්බා. ඒක කිසිසේත්ම අපට ඒකේ අදහසක් තිබෙන්නේ නැහැ මේක ආදමක් උපයන්නේ. ඒකේ තියෙන ප්‍රශ්න නිවැරදි කිරීමක් තමයි කරන්න අවශ්‍ය වුණේ. ඒ නිසා ඒ වැරද්ද නිවැරදි කිරීමක් තමයි සැබෑ මට්ටමට මම කියන්න අවශ්‍ය වන්නේ. ඒක තුළින් ඩියුටි ෆ්‍රී සාප්පුවල තිබ්බ වෙළඳාම සීග්‍රයෙන් අඩු වෙන්න පටන් ගත්ත ඒ සුමානෙ තුළ. ඒක අපි දැනගත්ත මෙතන වැරද්දක් තියෙනවා කියලා ඒක නිවැරදි කරලා තිබෙන්නේ. නැත්තම් කිසිසේත්ම මේකේ අරක්කු මිල අඩු කිරීමක් නොවෙයි. ඒක ඩියුටි ෆ්‍රී සේල්ස් වල විතරක් මේක බද්ධ අය කරන්න නැති තත්ත්වයක් තියෙනවා. ඒක මම මේක පසුබිමක් වශයෙන් කිව්වේ
ඩියුටි ෆ්‍රී විකුණන තැන් වලට විතරයි ඒක බලපාන්නේ.
ඒක ඩියුටි ෆ්‍රී ආනෙන එක ඒක ස්ටොක් එක හෝල්සේල් එක එතනට ආනෙන කළා. ඒ ගෙවන්න තිබ්බ මුදල් ප්‍රමාණය සේල් එක ඩියුටි ෆ්‍රී එකෙන් කරොත් ඒක අන්න ගෙවන්න ඕනේ නැහැ.
දැන්ටේක තියෙන්නේ ගොන්තරපුල විතරයි නේද?
දැන් දැනට තියෙන්නේ ඒ කියන්නේ ආනයනය කරනවා නම් රටට ගෙනවා. ආනයනය කරනකොට ඒක ඩියුටි ෆ්‍රීද නැද්ද කියන වර්ගීකරණයක් තිබෙන්නේ නැහැ. දැන් ඒක නිවැරදි කරලා තිබෙනවා. ඒක තුලින් අපට සතුටින් කියන්න පුළුවන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම සීග්‍රයෙන් වැඩි වෙලා තිබෙනවා. ඒ සීග්‍රයෙන් වැඩි වෙලා තියෙන්නේ හොර මාර්ගයේ ගිය සියලු දේවල් අද රජයට බදු සල්ලි වශයෙන් එන්න පටන් අරන් තිබෙනවා. මම සුරාබදු දෙපාර්තමේන්තුවේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. වගේම මීටත් වැඩිය මහන්සිය වැඩ කරන්න කියන කාරුණික ආරාධනය මම ඉදිරිපත් කරනවා. නමුත් අපට පේනවා අලුත් මාර්ගයක්, අලුත් දිසාවක්, අලුත් ලංකාවක් හදන්න කැපවීමක් පේන්න තිබෙනවා. ඒ නිසා තමයි අපි පුළුවන් තරම් මේ සිකියුරිටි සීල් දාන්න තිබෙන්නේ. ඒ සිකියුරිටි සීල් තුලින් අපට ව්‍යාජ මට්ටමට විකුණන ඒ මත්ද්‍රව්‍ය ප්‍රමාණය රජයේ ආදායම් බවට පරිවර්තනය කරන්න පුළුවන් වේවයි කියලා අපි සලකනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ඒක අපි ටෙන්ඩර් ක්‍රමයක් තුලින් හොයා බලා දැන් ඒක ටෙන්ඩර් එක වෝට් කරන්න අපි කටයුතු කරගෙන පළවෙනි එක අපි ටෙන්ඩර් එකක් ඉදිරිපත් කරා. නමුත් ඒක ප්‍රසම්පාදන අභ්‍යාචනා මණ්ඩලය තුලින් ඒක නිවැරදි කරන්න තිබ්බා. මොකද ඒගොල්ලෝ කිව්වා ඒකේ අඩුපාඩු තිබ්බයි කියලා. ඉතින් අපි හරස් හොයන්න නැතුව ඒක අහෝසි කරලා නැවත ඒ ක්‍රියාධාරමට අපි යොමු වෙලා තිබෙනවා. ඉතින් මේ අවස්ථාව මම නැවත උපයෝගී කරගන්නේ අපේ රටට අවශ්‍යයි ආදායම. ඒ ආදායම ජනතාවට බරක් ඇති නොවන විදිහට කටයුතු කරන්න අවශ්‍යයි. අපි හැම අවස්ථාවෙදිම අනවශ්‍ය භාණ්ඩ තුල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ නොවනේවට තමයි අපි මේ යම් ප්‍රමාණයක් ඇති කරන්නේ. ඇයි අපි මේ ආදායම හොයන්න අවශ්‍ය වන්නේ? අපි ආණ්ඩුව බාර ගන්න අවස්ථාවේදී තිබ්බ ණය ප්‍රමාණයට ආදායමක් තිබෙන්නේ නැහැ. බිලියන 1400ක් ණය සහ පොලි වශයෙන් ගෙවන්න තියෙනකොට අපේ ආදායම තිබ්බේ මිලියන 1150යි. ඒ නිසා අපි පුනරාවර්තන වියදමට ණයක් වශයෙන් ගන්නවා වගේම අපි ණය ගෙවන්නත් ණය ආරම්භ පටන් ගන්න යුගයක් තමයි තිබ්බේ. අද හුඟ දෙනා මේ අවස්ථාවේදී ඇඟිලි දික් කළ අපර ප්‍රශ්න කරහට ඒගොල්ලොන්ගේම ඇඟිලි හතර ඒගොල්ලොන්ගේ පැත්තට කැරකෙන්නේ. මොකෝ ඒ අය ගත්ත ණය තමයි අපිට ගෙවන්න තියෙන්නේ. නමුත් අපි අද වගකීමකින් කියන්න තියෙනවා එදාට වැඩිය අඩු පොලියකින් ලෝකයේ ආර්ථිකයේ අමාරු අභියෝගකාරී තත්ත්වය තිබ්බත් අපි ඒකට හරස්ස කටයුතු කරලා මූල්‍ය විනයක් සහ යම් විදියකින් මූලධර්ම අනුව ක්‍රියාත්මක කරන නිසා අපිට යම් විදියෙන් අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මම මේ අවස්ථාව ඒ සියලුම ජනතාවට කාරුණික ඉල්ලන්නේ අපි තුල විශ්වාසයක් ඇති කරා ඒ ආකාරයෙන්ම හරි මාර්කට් දැන් වැටිච්ච තිබ්බ මේ දනගස්සපු ආර්ථිකය හරි ගස්සගෙන යන අවස්ථාවක් තමයි තිබෙන්නේ. ඉතින් මේක තුලින් අපි උපයෝගී කරගන්නේ ණය ගෙවලා ඒ මෙතෙක් තුර ඒ ණය ගෙවන්න තිබෙන ඒ ප්‍රමාණය සංවර්ධන වියදම් තුළට යොමු කරනවා. ඒ නිසා තමයි පාරවල් හදන්න පටන් අරන් තිබෙන්නේ. ඒ නිසා තමයි ගෙවල් හදන්න පටන් අරන් තියෙන්නේ. ඒ නිසා තමයි අපේ රෝහල්වල අලුත් වාට්ටු සහ ඒ තියෙන වියදම් ඇති කරන්නේ. අධ්‍යාපන සුවිශේෂ වෙනසක් ඇති කරගෙන යනවා. ඒ වගේම අපේ දුගී දුප්පත්කම අඩු කරන්න නෙමෙයි නැති කරන්න කර යන කටයුතු තුළින් ආයෝජන හුඟක් මේ අවස්ථාවේ කළා තියෙනවා. සතුටෙන් ප්‍රකාශ කරන්න පුළුවන්න්නේ ප්‍රථම වතාවට අපේ පුනරාවර්තන වියදම අපේ දේශීය ආදායමින්ම ලබා ගන්න පුළුවන් හැකියාව අපි ඇස්තිමේන්තු කරලා තියෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී අපි ආයෝජකයන් එක්ක ඉල්ලීමක් කරනවා. කරුණාකර තමාලට මේ අවස්ථාව උපයෝගී කරගන්න. ලංකාව ඉතාමත් හොඳ භූගෝලික කේන්ද්‍රස්ථානයක තිබෙන අවස්ථාව වගේම නොවේ. අපට මේ අවස්ථාවේදී ලෝකෙට අපනයන කරන්න පුළුවන් හැකියාව තියෙනකොට මේක උපයෝගී කරගන්න. අපි මාකට් ඇක්සස් තුලින් වෙළඳ ගිවිසුම් තුලින් ලංකාව ලෝකෙට එකතු කරන්න හදනවා. නමුත් අපේ තියෙන අපනයනකරුවන් තාම ලෝකෙ තරඟකාරී තත්ත්වයකට සූදානම් වෙලා නැහැ. ඒ නිසා කරුණාකරලා ඒ සියලු දෙනාට මම ඉංග්‍රීසියෙන් කියනවා wake up call එකක්. මේක අවශ්‍යයි. මොකෝ මේ පුද්ගලික අංශයේ ඒ ඉන්න අය මේක තල්ලු කරගෙන යන්න අවශ්‍යයි. අපි රජයේ මීට වැඩිය ක්‍රියාශීලීව කටයුතු කරන්න පටන් ගන්න තියෙනවා. ඒ ආයතන එදා මිලියන් 100 200 300 ලාභ තියෙන එක අද ලාභය බවට පරිවර්තන වෙනවා. මිලියන් 700 800 ලාභයට බවට පරිවර්තන වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ආයතනයේ හොඳම නිදසුන අවුරුදු දෙක තුනකට බිලියන් 32800ක ලාභයක් 2014 තිබ්බහම ඊට පෙර අවුරුද්දේ බිලියන් 34ක් ඒ කියන්නේ කෝටි 3400ක් අද මේක කෝටි 700කට අඩු වෙලා තිබෙනවා. ඒකත් හොඳ මදි. පරිපාලන මීටරිය විධිමත් වෙන්න අවශ්‍යයි. ඒ කියාගෙන යන ගමනම අපිට පේනවා ආර්ථිකය හරි සැලසුම් සහගත වැඩපිළිවෙළ තුළින් මූල්‍ය විනයක් තියාගෙන කටයුතු කිරීම තුළින් ඒක වෙනවා. මේක තුල ඉතින් නොඑක් බොළඳ අය තර්ක කළා තමාලගේ තමාලගේ කොටස ලැබුණ නැතුණාම නිකරුණේ ප්‍රශ්න ඇති කරනවා මට තේරෙනවා නමුත් ඒක සමස්ත රටක ආර්ථිකයක් හදන අවස්ථාවක සීමිත සම්පත් අසීමිත ඉල්ලීම් තුලින් ප්‍රමුඛත්වය අනුව බෙදාගෙන යන අවස්ථාවේදී අපට කරන්න පුළුවන් අනේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මලේ යන සියලු දෙනාටම රටේ හැම කොනකට මේක කොළඹට විතරක් නෙමෙයි මේක හම්බන්තොට විතරක් නෙමෙයි මේක යාපනයට මේක මඩකළුවපුවට මේක නුවරට මේ සියලු පැතිවලටම ඒ සමබරස්ථාවයෙන් සංවර්ධනය ඇති කිරීම තමයි අපේ තියෙන එකම අභිලාෂය ඇති ඒකට කිසිසේත්ම ඒක අඩු කිරීමක් අඩුවිරීම අඩුවීමක් හරි අකමැත්තක් දරන්නේ නැතුව කටයුතු කිරීම තමයි අපට පේන තියෙන්නේ. ඒ නිසා මං කාරුණික සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සම්පූර්ණ සහයෝගය ලබා ගන්න මෙවැනි වැරදි දේවල් නිවැරදි කිරීමත් අපේ තියෙන ඉදිරි ගමනට අත්වැල් බැඳගෙන අලුත් ශ්‍රී ලංකාව බිහි කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. බොහොම ස්තුතියි.
රබල් සියෝශක්ති ආනන්තන්
கௌரவ பிரதி சபாநாயகர் அவர்களே இன்றைய தினம் காணி பாரதினப்படுத்தல் மீதான சட்ட மூலத்திலும் அதோடு சேர்ந்து ஜனாதிபதியின் கீழ் இயங்கி வரும் அமைச்சின் கரையோரம் பேணல் மற்றும் கரையோர மூலவள முகாமைத்துவ திணைக்களத்தில் எனக்கு கிடைக்கப்பெற்ற ரெண்டு விடயங்கள் தொடர்பாக இங்கே என்னுடைய கருத்தை தெரிவிக்கலாம் நினைக்கின்றேன். முக்கியமாக நாங்கள் அவசரமாக இங்கே தெரிவிக்க வேண்டிய ஒரு விடயம், அங்கே முல்லைத்தீவு மாவட்டத்திலே கேப்பாப்புலவு கிராமத்தைச் சேர்ந்த புலக்குடியிருப்பு கிராம மக்கள் 8 நாட்களாக தொடர்ச்சியாக தங்களுடைய விமானப்படை கையகப்படுத்தியிருக்கிற காணியை மீட்டு தரும்படி இரவு பகலாக அந்த இடத்திலே தொடர்ச்சியான ஒரு கவனீர்ப்பு போராட்டத்தில் ஈடுபட்டிருக்கின்றார்கள். ஆகவே இவர்களுடைய இந்த கவனவிழிப்பு போராட்டம் தொடர்பாக நாங்கள் பாராளுமன்ற உறுப்பினர்களாக நானும் இனிய கௌரவ பாராளுமன்ற உறுப்பினரான டாக்டர் சிவமோகன் சாந்தி சிறிஸ்கந்தராஜா அந்த மாவட்டத்தைச் சேர்ந்த மாகாண சபை உறுப்பினர்களான ரவிகரன் பவான் உட்பட முல்லைத்தீவினுடைய அரசாங்க அதிபர் பொதுக்குடியிருப்பு கரத்துறப்பேற்று பிரதேச செயலாளர்கள் காணி உத்தியோகத்தர்கள் விமானப்படை அதிகாரிகள் போலீஸ் உத்தியோகத்தர்கள் உட்பட இந்த புலக்குடியிருப்பு மக்களினுடைய காணி அந்த கிராமத்துக்கு நாங்கள் நேரில் சென்று பார்வையிட்டவர்கள்ன்ற வகையிலே இந்த சபையினுடைய கவனத்துக்கு நாங்கள் சில விடயங்களை குறிப்பிட விரும்புகின்றேன். முக்கியமாக அந்த புலக்குடியிருப்பு கிராம மக்களினுடைய 84 குடும்பங்களுக்கு உரிய அந்த காணிகளினுடைய எல்லைகள் அந்த காணிகளுக்கான அனுமதி பத்திரங்கள் முல்லைத்தீவு கச்சேரியினுடைய கருத்துறப்பேற்று பிரதேச செயலாளருடைய காணி உத்தியோகத்தர்களுடைய வரைபடத்தை நாங்கள் நேரிலே பார்வையிட்டோம். அதேபோல் விமானப்படையினுடைய தாங்கள் வலுக்கட்டாயமாக அரச காணிகளை விமானப்பட தளத்துக்காக கையகப்படுத்தியிருக்கின்ற அந்த வரைபடத்தை நாங்கள் நேரிலே பார்வையிட்டோம். ஆகவே 2 விமானப்படை அதிகாரிகளிடமிருந்த வரைபடத்தையும் முல்லைத்தீவு பிரதேச செயலகத்தினுடைய காணி உத்தியோகத்தருடைய அந்த 2 வரைபடத்தையும் நாங்கள் நேரிலே பார்வையிட்டவர்கள் அந்த கிராமத்துக்கு நேரே சென்றவர்கள் என்ற வகையிலே அந்த புலக்குடியிருப்பு கிராம மக்களுக்குரிய காணி அதாவது விமானப்படை தளத்துக்கோ அல்லது விமானப்படை கையகப்படுத்தியிருக்கிற காணிக்கோ அது அந்த காணிகள் வரவில்லை. அதேபோல் வர பரிபாலன திணைக்கள அதிகாரிகள் அங்கே வந்திருந்தவர்கள் அவர்களுடைய ஆவணங்கள் அறிக்கையின்படியும் கூட அந்த காணி வர பரிபாலன திணைக்களத்துக்கும் பெறப்படவில்லை. ஆகவே அந்த புலக்குடியிருப்பு கிராம மக்களுக்கு உரித்துடைய அந்த காணியை விடுவிக்கும்படிதான் அந்த மக்கள் கடந்த 8 நாட்களாக இரவு பகலாக குழந்தைகள் பெரியவர்கள் முதியவர்கள் உட்பட கடும் வெயிலுக்கு மத்தியிலும் பனிக்கு மத்தியிலேயும் வீதியோரத்திலிருந்து அவர்கள் தங்களுடைய காணியை விடுவிக்கும்படி கேட்டுக்கொண்டிருக்கின்றார்கள். இதே நேரத்தில் அந்த மாணவர்கள் தங்களுடைய கல்வியை கூட தொடர முடியாமல் இருக்கிறது. அவர்கள் பல நோய்வாய்ப்பட்டு கொண்டிருக்கிற நிலைமைகள் இருக்கின்றன. ஆகவே இந்த நிலைமைகள் தொடர்பாக அவசரமாக அரசாங்கம், இந்த நல்லாட்சி என்று சொல்லக்கூடிய அரசாங்கம் இந்த மக்களுக்கு வழங்கப்பட்ட வாக்குறுதிகளை நிறைவேற்ற வேண்டிய பாரிய பொறுப்பு இந்த அரசாங்கத்துக்கு இருக்கிறது. குறிப்பாக ஜனாதிபதி அவர்கள் தேர்தல் காலத்திலே தமிழ் மக்களிடம் இராணுவம் கையகப்படுத்தியிருக்கின்ற காணிகள் தமிழ் மக்களுக்கு ஒப்படைக்கப்படும் என்று கூறியிருக்கிறார். இதுக்கு அப்பால் வலிகாமம் இருக்கக்கூடிய காணிகள் 6 மாத காலத்துக்குள்ளே ஒப்படைக்கப்படும் என்று கூறியிருந்தார். ஆனால் இன்றைக்கு 1 வருடங்கள் கடந்திருக்கின்றது. அதே போல் ஐநா மனித உரிமை பேரவையிலையும் கூட அரசாங்கம் இந்த கலப்பு விசாரணை ஊடாக பல்வேறுபட்ட கோரிக்கைகளுக்கு இணக்கம் தெரிவித்திருந்தது. இந்த காணிகளை மீள ஒப்படைப்பது, பயங்கரவாத தடை சட்டத்தை நீக்குவது, அரசியல் கைதிகளுடைய விடுதலை, காணாமல் போனவர்களுக்கான இந்த அலுவலகங்களை திறப்பது உட்பட பல வாக்குறுதிகள் ஐநா மனித உரிமை பேரவைக்கும் இங்கே ஜனாதிபதி தன்னுடைய தேர்தல் காலத்திலையுமே இந்த பல வாக்குறுதிகள் கொடுக்கப்பட்டது. ஆனால் எந்த வாக்குறுதிகளும் நிறைவேற்றப்படாத நிலையிலே 8வது நாட்களாக பல குடியிருப்பு மக்கள் இந்த தொடர் போராட்டத்தில் ஈடுபட்டு கொண்டிருக்கிறார்கள். இதேபோல் புதுக்குடியிருப்பு பிரதேச செயலகத்துக்கு முன்பாகவும் கூட அங்கே இருக்கக்கூடிய 19 ஏக்கர் காணிகள், அதாவது 49 குடும்பங்களுக்கு சொந்தமான 19 ஏக்கர் காணியையும் விடும்படி அந்த மக்களும் தொடர் போராட்டத்தில் ஈடுபட்டு கொண்டிருக்கின்றார்கள். ஆகவே நாங்கள் புறக்குடியிருப்பு கிராம மக்களிடம் அந்த விமானப்படை தலை அதிகாரிகளுடன் பேசியதன் அடிப்படையில் விமானப்படைக்கு அந்த காணி அவர்களுக்கு மேலிடத்தினுடைய உத்தரவு வரும் பட்சத்தில் தாங்கள் அந்த காணியை விடுவிக்க முடியும் என்ற ஒரு கோரிக்கையை சொல்லியிருக்கின்றார். ஆனால் நான் ஒரு விடயத்தை இந்த சபையிலே கேட்க விரும்புகின்றேன். யாருடைய காணியை யார் விடுவிப்பது, யாருக்கு விடுவிப்பது? இங்கே நல்லாட்சி நிலவுதா அல்லது வந்து இராணுவ ஆட்சி நிலவுதா இருக்குதா என்பதை நாங்கள் அறிய விரும்புகின்றோம். காரணம் ஏனென்று சொன்னால் வந்து பொதுமக்களினுடைய காணியை வலுக்கட்டாயமாக கையகப்படுத்தி கொண்டு அங்கே இருக்கக்கூடிய விமானப்படை அதிகாரிகள் வந்து அந்த காணி பொதுமக்களுடைய உறுதிப்படுத்தப்பட்டால் மாத்திரம் நாங்கள் விடுவோமாக இருந்தால் காணி வழங்குகின்ற அதிகாரம் விமானப்படைக்கு வழங்கப்பட்டிருக்குதா? காணி வழங்குகின்ற அதிகாரம் விமானப்படைக்கு இல்லை. அங்கே முல்லைத்தீவு மாவட்டத்தில் சிவில் நிர்வாகம் இருக்கின்றது, அரசாங்க அதிபர் இருக்கின்றார், அங்கே பிரதேச செயலாளர் இருக்கின்றார்கள், காணி உத்தியோகத்தர்கள் இருக்கின்றார்கள். ஆகவே இவ்வளவு பேர் இருக்கும்போது வந்து காணியை தர மறுப்பதும் அல்லது காணி அவர்களுடையதான் என்று உறுதிப்படுத்தினால் அதை சம்மதிப்பதும் என்று அந்த அதிகாரம் அவர்களுக்கு இல்லை. இந்த பாராளுமன்றம் தான் இந்த நாட்டினுடைய சட்டத்தை இயற்றுகின்ற அதிகாரம் உள்ளது. ஆகவே இந்த நாங்கள் ஒரு மஹிந்த ராஜபக்சனுடைய ஆட்சி காலத்திலே ஒரு கொடூரமான ஆட்சி இங்கே நிலவியது, ஒரு இராணுவ ஆட்சி நிலவியது. அதை மாற்றி அமைப்பதற்காகத்தான் புதிய தேசிய நல்லிணக்க அரசாங்கம் என்ற உருவாக்கப்பட்டது. ஆனால் இந்த தேசிய நல்லிணக்க அரசாங்கத்திலையும் கூட இன்றைக்கு ஒரு இராணுவ ஆட்சி நிலவுகின்ற நிலைமைகள் தான் இருக்கிறது. காணியை பொதுமக்கள காணியை வலுக்கட்டாயமாக பிடித்து வைத்து கொண்டு கொடுப்பன்றதும் கொடுக்க மாட்டேன் என்றதும் இந்த அதிகாரங்கள் இராணுவத்தினுடைய அல்லது விமானப்படையினுடைய கைகளிலே தான் இந்த விடயங்கள் இருக்கிறது. இதுக்கப்பால் இன்றைய தினம் நான் ஒரு பத்திரிகையை பார்த்தேன். பாதுகாப்பு அமைச்சினுடைய செயலாளர் அவர்கள் குறிப்பிட்டிருக்கின்றார் வந்து இந்த கேப்பாப்பிலவு பொதுமக்களுடைய இந்த போராட்டமானது இதுக்கு பின்னால் அரசியல் உள்நோக்கம் இருக்கிறது, அல்லது வந்து இது ஒரு தேசிய பாதுகாப்புக்கு தாங்கள் காணிகளை கையகப்படுத்தி இருக்கின்றோம், இந்த காணிகளை விட முடியாதுன்னு சொல்லி வடக்கிலையும் கிழக்கிலேயும் தமிழ் மக்களினுடைய காணிகளை பல 1000கணக்கான காணிகளை கையகப்படுத்தி வச்சிருப்பது வந்து தமிழ் மக்களுக்கு அது ஒரு பெரிய அரசியல் பிரச்சனை தான். அதில் வந்து தனிப்பட்ட பிரச்சனை இல்லை. ஆனால் புறக்குடியிருப்பு மக்கள் வந்து தாங்களாகவே யாருடைய எதிர்பார்ப்பும் இல்லாமல் தாங்களாகவே தங்களுடைய காணியை விடும்படி தான் தொடர்ச்சியான இந்த போராட்டத்தில் ஈடுபட்டு கொண்டிருக்கின்றார்கள். ஆகவே பாதுகாப்பு அமைச்சினுடைய செயலாளர் ஒரு கருத்தையும் அங்கே இருக்கக்கூடிய விமானப்படையினுடைய தளபதியாக இருக்கக்கூடியவர் இன்னொரு விதமான கருத்தையும் மாறி மாறி இந்த அரசாங்கத்திலே பல்வேறுபட்ட கருத்துக்களை கூறிக்கொண்டிருக்கின்றீர்கள். குறிப்பாக ஜனாதிபதி அவர்கள் 25ஆம் தேதி முல்லைத்தீவு மாவட்டத்துக்கு வருகை தெரிந்த நேரத்திலே அங்கே இருந்த பொதுமக்களினுடைய காணிகள் கையளிக்கப்படும் என்ற ஒரு வாக்குறுதி கொடுக்கப்பட்டது. அந்த வாக்குறுதி அன்றைய தினம் ஜனாதிபதி அந்த மாவட்டத்துக்கு வருகை தராத காரணத்தினால் அன்றைக்கு அந்த காணிகள் அந்த மக்களுக்கு அது கையளிக்கப்படவில்லை. அதுக்கு பிற்பாடு 31ஆம் தேதி மீண்டும் அந்த மக்களுக்கு ஒரு வாக்குறுதி கொடுக்கப்பட்டது வந்து உங்களுக்குரிய காணிகள் உங்களிடம் அது கையளிக்கப்பட வேண்டும். அன்றைய தினம் அது வழங்கப்படாத பட்சத்தில் தான் அந்த 31ஆம் தேதியிலிருந்து தொடர்ச்சியாக 8 நாட்களாக இந்த காணியை விடுவிக்கும்படி அந்த போராட்டத்தில் ஈடுபட்டு கொண்டிருக்கின்றார்கள். ஆகவே அரசாங்கம் இவர்களுடைய நிலைமைகள் தொடர்பாக விரைவாக இந்த காணிகளை கையளிப்பதற்கு ஜனாதிபதி அவர்கள் ஐநா மனித உரிமை பேரவைக்கும் இங்கே தேர்தல் காலத்திலே கூறிய வாக்குறுதிகள் அதுக்கு பிற்பாடு இந்த தமிழ் மக்களுடைய காணிகள் வழங்கப்படும் என்று சொல்லி பல தடவைகள் சொன்னதன் அடிப்படையில் இந்த காணிகளை கையளிப்பதற்குரிய நடவடிக்கை எடுக்கப்பட வேண்டும். அதேபோல் புதுக்குடியிருப்பில் இருக்கக்கூடிய மக்களும் 4 நாட்களாக பிரதேச செயலகத்துக்கு முன்பாக அந்த காணிகளை விடுவிக்கும்படி அங்கே இருக்கின்றார்கள். நாங்கள் அந்த இடத்துல நேரிலே சென்று பார்வையிட்டு நாங்கள் அங்கே என்னிடம் ஒரு வயது போன ஒரு மூதாட்டி சொன்னால் தனக்கு 83 வயது தன்னுடைய தான் இருக்கிறதிலிருந்து 50 மீட்டர் தான் அவருடைய வீடு இருக்கிறது. அந்த தன்னுடைய வீட்டிலே இராணுவம் இருக்குது தான் இன்றைக்கு பாருங்கள் ரோட்டில் இருக்கிறதுன்னு சொல்லி அதை தான் வைத்த தன்னுடைய வளவில் வைத்த 75 தென்னை மரங்கள் தாங்கள் அந்த நேரம் கையாலேயே தண்ணி ஊற்றி வளர்த்த தென்னை மரங்களிலே இன்றைக்கு அந்த தென்னை மரங்கள் இந்த பயன்களை இராணுவம் பெற்றுக்கொள்கிறார்கள். தாங்களுக்கு இருக்க இன்றைக்கு வீடு வசதிகள் இல்லை, தாங்கள் ரோட்டில் இருக்கிறோம், இராணுவம் தங்களுடைய வீட்டில் இருக்கிற இந்த நிலைமைகள் இருக்கிறது. ஆகவே இந்த நிலைமைகள் தொடர்பாக அரசாங்கம் தொடர்ச்சியாக இந்த தமிழ் மக்களினுடைய காணிகளை விடுவிப்பதாக இருந்தாலும் சரி அல்லது ஏனைய கைதிகள் விஷயம் காணாமல் போனோர்படியும் நாங்கள் மாறி மாறி தொடர்ச்சியாக இந்த பாராளுமன்றத்திலே இந்த உயர்ந்த சபை என்று சொல்லி இங்கே நாங்கள் எடுத்து சொல்லப்படுற எந்த விடயங்களுமே வந்து இன்றைக்கு நடைமுறைப்படுத்தப்பட முடியாத ஒரு நிலைமைதான் தொடர்ந்து கொண்டிருக்கின்றது. அரசாங்கம் வெறுமனவே தேசிய பாதுகாப்பு கருதி இந்த காணிகளை வைத்திருப்பதாக பாதுகாப்பு அமைச்சருடைய செயலாளர் இங்கே சொல்லுகின்றார். ஆனால் நீங்கள் வெளி உலகத்துக்கு நீங்கள் ஒன்றே சொல்கிறீர்கள், இங்கே நாட்டுக்குள்ளே ஒன்றே சொல்கிறீங்க. யுத்தம் முடிஞ்சது, 8 வருடம் ஆயிட்டது, உலகம் முழுக்க இன்றைக்கு உங்களுக்கு யாருமே எதிரிகள் இல்லை, நண்பர்களாகத்தான் உங்களுக்கு எல்லாரும் இருக்கிறார்கள் என்று சொல்லிக்கொண்டு பிறகு இன்னொரு பக்கத்தால் தேசிய பாதுகாப்பு கருதி காணிகளை நீங்கள் பிடித்து வைத்து கொண்டிருக்கின்றீர்கள். ஆகவே விமானப்படை தளம் என்பது வடக்கில் யுத்த காலத்தில் நீங்கள் பாவித்த விமானப்படை தளங்களை நிரந்தரமாக நீங்கள் வைத்திருக்க விரும்புகிறீர்கள். பவுனியாவில் ஒரு விமானப்படை தளம் இருக்கிறது, அதை நாங்கள் அதை யாரும் நாங்கள் அதை அகற்றும்படி கேட்கவில்லை. ஆனால் அதுக்கப்பால் பிறகு இரணமடுவில் இருக்குது. அதே மாதிரி புல்லத்தீவில் நீங்கள் கேப்பாப்புலாவில் நீங்கள் அதுக்கான தளம் வச்சிருக்கின்றீர்கள். ஆகவே யுத்த காலத்தில் பாவித்த விமானப்படை தளங்களை தொடர்ச்சியாக அதே தளங்கள் அதே இராணுவ முகாங்கள் இதுகளை நீங்கள் தொடர்ச்சியாக வச்சிருக்கத்தான் நீங்கள் யோசிக்கிறீர்கள். ஆகவே இந்த காணிகள் பொதுமக்களிடம் நீங்கள் ஒப்படைக்காத வரையும் வந்து வடக்கிலேயும் கிழக்கிலே நீங்கள் ஒரு நல்லிணக்கத்தை அல்லது ஒரு சமாதானத்தை நீங்கள் ஏற்படுத்துவது என்பது ஒரு மிக கடினமான ஒரு பணி என்று தான் நாங்கள் நினைக்கின்றோம். இது மட்டுமல்ல அந்த மாவட்டத்திலே வட்டுவாகல்லே 600 ஏக்கருக்கு மேலே காணியை பிடித்து வச்சிருக்கின்றீர்கள். அதே மாதிரி செட்டிகுளம் பிரதேசத்தை எடுத்துக்கொண்டால் 6348 ஏக்கர் அது முழுமையாக வந்து இராணுவத்தினுடைய பிடிக்குள்ள தான் இந்த காணிகள் இருக்கின்றது. ஆகவே இந்த மக்களை தொடர்ச்சியாக ஏமாற்றாமல் விரைவாக இந்த தொடர் போராட்டத்தில் ஈடுபட்டுக்கிற மக்களுக்கு அரசாங்கம் விரைவாக அந்த காணிகளை கையளிக்கிறதுக்கு உரிய நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்று இந்த நேரத்தில் கேட்டுக்கொண்டு அதே போல் நாளைய தினம் காணாமல் போனவர்களுடைய சந்திப்பு தொடர்பாக உயர்மட்ட சந்திப்பு ஒன்றிருக்கின்றது. ஏற்கனவே நீங்கள் பல தடவைகள் இந்த அரசியல் கைதிகள் விடுவது தொடர்பான பல வாக்குறுதிகள் கொடுபட்டு ஏமாற்றப்பட்டிருக்கிறது. ஆகவே காணாமல் போனவர்களுடைய அந்த சந்திப்பும் கூட அந்த பொதுமக்கள் சிவில் அமைப்புகளைச் சேர்ந்த பொதுமக்களையும் பாதிக்கப்பட்டவர்களை நீங்கள் அவர்களுக்கு காலங்கடத்தாமல் ஏமாற்றாமல் அவர்களுக்குரிய பதிலை நாளைய தினம் வழங்க வேண்டும் என்று கூறிக்கொண்டு இங்கே இன்னும் ஒரு முக்கியமான விடயம் ஜனாதிபதியின் கீழ் இயங்குகின்ற அமைச்சின் கரையோரம் பேணல் மற்றும் கரையோர மூலவள முகாமைத்துவ திணைக்களத்தில் எங்களுக்கு சில முரண்பாடுகள் கிடைச்சிருக்கிறது. ஆகவே அதனுடைய முழுமையான விவரத்தை நான் இங்கே கேன்சாட்டில் பதிவு செய்யும்படி கூறுகின்றேன். அதோடு சேர்ந்த சில ஆவணங்களும் இருக்கிறது. ஆகவே ஜனாதிபதி அவர்கள் இந்த விடயத்திலே உரிய கவனம் எடுத்து உரிய நடவடிக்கை எடுக்கும்படி கேட்டுக்கொள்கின்றேன்.